Honorable Premnath C. Dolavatta, you have 13 minutes.
Stuti Sabhapatumani, මම දන්නේ එක්සත් ජාතික සංවිධානයේ අනුගත රටවල් 190 ගණනකින් රටවල් 100කට වඩා වැඩි රටවල් සංඛ්‍යාවක් මෙවැනි අනපනත් එක වැඩ කරන රටවල්. ඒ අය විශාල වශයෙන් තාක්ෂණික අතින් අපිට වැඩි ඉස්සරහට ගිහිල්ලා ඩිජිටල් කරන්නේ අතින් ඉස්සරහට ගිය රටවල් සහ අනිකාව විවේචනය කිරීම සහ අදහස් පළ කිරීමට සුවිශාල වශයෙන් අයිතිය ලබා දුන්න රටවල්. අපි කිසිම මොහොතක මේ අදාළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ මේ පනත සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක ඒ තුළින් අදහස් ප්‍රකාශ කිරීමට හෝ විශේෂ දේශපාලඥයන් වඩා විවෘත ලෙස පොළු ලෙස විවේචනය ලක් කිරීමට වැටබදින්න අවස්ථාවක් නැහැ. කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ කාරණය හරහා විශාල වශයෙන් යම් තරතුරු අගතියක් වෙනවා කියලා ගරු සභාපතිතුමනි, ඒ කියා කියන්නේම වංචා කරන පුද්ගලය. මේ තුලින් වැට බඳින්නේ වංචාව කරන පුද්ගලයා. මේ තුලින් වැට බඳින්නේ යම් ආකාරයෙන් කිනිකුට පාඩුවක් කරන්න උත්සාහ කරන පුද්ගලයන්ගේ ක්‍රියාවන් මිසක් කිසිම අවස්ථාවක මේ තුලින් පුද්ගලයන් සාදලී ලෙස කරන විවේචනයන් වලට අත තියන්නේවත් නැහැ. දැන් විශේෂයෙන්ම විපක්ෂය කියපු කාරණාවක් තමයි මේ කඩිබුඩියේ ගේනවා කියන කාරණය. පැහැදිලිව කියන්නුනේ අපේ රටේ විවස්ථාමය විවස්ථාකරණය කියන කාරණය විශාල වශයෙන් දෘඪ ක්‍රියාවලියක්. එතකොට එවැනි අවස්ථාවක ගෙනාවු අනපනතක් අපි දන්නවා පහුගිය කාලේ පුරාවටම අදාළ සාකච්ඡා එක්ක ඉස්සරහට ගිය අනපනතක්. අපි කවුරුත් දන්නවා මේ පනත් කෙටුපත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් 46කට වැඩි අධික ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන් විභාගයට ගැනුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට දෙපාර්ශ්වයේම තර්ක විතර්කත් එක්ක මේ අදාළ පාර්ශ්වයන් එක්ක ශ්‍රේෂ්ඨාධිකරණ විශ්වකාරණ හරහා මේ තුල යම් ආකාරයේ සාධනීය තත්වයකට ඇවිල්ලා අතරමැදි තත්වයකට ඇවිල්ලා සංශෝධන යෝජනා කරලා තියෙනවා. ඒක තමයි ව්‍යුත්ත. මොකද අපේ රටේ යම් පුරවැසියෙකුට තියෙන අයිතිවාසිකමක් තමයි මේ විවස්ථා දායකට ගෙන ඕනම විවස්ථාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා අභියෝග කරන්න පුළුවන්. හැබැයි ඒ අභියෝග කරනකොට ඒ ක්‍රියාවලිය තුල නීතිපති දෙපාර්තමේන්තුව විසින් අමාත්‍යාංශ විසින් යෝජනා කරන සංශෝධන හරහා යම් අනපනතක් වෙනස් වෙනවා කියන්නේ ඒක විවස්ථා කරන එක කොටසක්, එක අංගයක්. ඉතින් අපි සතුටු වෙන්න ඕනේ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුගත කාරණා ගණනාවක් එක තමයි මේ පනත් කෙටුම්පත එන්නේ. විශේෂයෙන්ම ඒසියා ඉන්ටර්නෙට් කන්සෝටියම් ආසියා අන්තර්ජාල සහභාගීකියත් එක්ක මේ කාරණය සම්බන්ධයෙන් විශේෂාධිකරණ ක්‍රියාවලිය යන තත්ත්වය තුළ විශේෂයෙන්ම මේ සාකච්ඡාව ආරම්භ වෙනවා. මේ පනත සම්බන්ධ වුණා විතරක් හරියන්නේ නැහැ. මේ පනත බිම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න යම් ආකාරයේ තාක්ෂණික ප්‍රතිපත්ති තීඳු තීරණ ගණනාවක් ගත යුතු තියෙනවා. හැබැයි මේ සියල්ල කියන කාරණා මේ කාරණා අදාළ පනතට සංශෝධන වශයෙන් එක් විය යුතුයි. ඒක අපි කවුරුත් පිළිගන්නවා. නමුත් ගැටලුවක් වෙලා තියෙනවා සමහර කාරණා සම්බන්ධයෙන්. අද මේ පනතේ මුල් ස්වභාවය සහ වෙනස් වෙන ආකාරයට තව අලුතෙන් සංශෝධන හඳුල්ලා දෙන්න පුළුවන්කමක් නැහැ. මම හිතන්නේ අදාළ අමාත්‍යවරයා මේ අදාළ පනත සම්පූර්ණ වුණාට පස්සේ ඒ අදාළ යෝජිත ක්‍රියාවලිය ස්ථාපනය කරන්න අවශ්‍ය සංශෝධන ඉතාමත් කඩිනමින් මේ සභාවට ගෙනල්ලා ඒක සංශෝධනය කරයි. දැන් සභාපතිතුමනි, අපි නීතියක් පනවනකොට ඒ නීතිය තුළින් ਸਰව සම්පූර්ණ ලෙස සියල්ල ආවරණය කරන්න පුළුවන් නීතියක් අපිට හදන්න පුළුවන්කමක් නැහැ. එතකොට අපිට යම් තැනකින් ආරම්භ කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ තුල අපි දැක්කා අපේ මට පෙර අදහස් දක්වපු අමතිවරු මන්ත්‍රීවරු ගණනාවක් නොයෙකුත් උදාහරණ කිව්වා. මේ සම්බන්ධයෙන් වඩා සාධනීය වශයෙන් මේ යම් ආකාරي පාලනයක් කළ යුතුයි කියන කාරණේ සම්බන්ධයෙන් ඒ එකම විපක්ෂය කරපු චෝදනාවක් තමයි මේක මේ විධායකයට විශාල බලයක් දෙනවා කියන කාරණේ. පැහැදිලිවම මේ අදාළ කොමිෂන් සභාවේ සමාජිකයන් පත් කිරීම ආණ්ඩු ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යටත්ව කරනවා කියන කාරණය මේ අදාළ සංශෝධන තුළ අද දිනේ හෙට දිනේදී සම්මත වෙන්නේ ඒ සංශෝධනත් එක්ක. අපි කවුරුත් දන්නවා දැන් මහාචාර්යතුමා ප්‍රොෆෙසර් ජී.එල්.පී.එස් මහත්මයා ප්‍රකාශ කරා යම් කාල සීමාවක් දෙන්න තිබ්බා. අපිට මේ වගන්තියෙන් වගන්තිය සාකච්ඡා කරන්න. අපි කවුරුත් දන්නවා පැහැදිලිවම මේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා යම් ආකාරයේ පොරොන්දුවක් දුන්නට පස්සේ අපිට ඒක විවස්සදායකට වුණත් අවශ්‍ය පරිදි ඕනෑ පරිදි වෙනස් කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා කිසිම විදිහකට ශ්‍රේෂ්ඨාධිකරණයේ අපි විසින් ආණ්ඩුවක් හැටියට නීතිපතිවරයා විසින් අමාත්‍යාංශය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පොරොන්දු වෙච්ච කිසිම ආකාරයේ සංශෝධනයක් අපි වෙනස් කිරීමක් සැකසංකාවක් තියාගන්න අවශ්‍ය නැහැ විපක්ෂය. ඒක පැහැදිලිවම ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් මේ පෙත්සම් 46 විභාග කරලා ඒ ගත්ත එකඟතාවයන් පැහැදිලිව මේ සභාව තුළ අපි සභාව තුළ බලය දෙන්න නීතිය වාටපත් කරන්න අවශ්‍ය දායකත්වය අපි ලබා දෙනවා. ඒ නිසා මේ කාරණා දිහා බලනකොට අපි කවුරුත් හිතනවා මේ අදාළ තත්ත්වයන් තුළ සංවරණ තුලන ක්‍රමයක් යම් ආකාරයේ තිබිය යුතුයි කියන කාරණේ. දැන් මේ පනත මුලින්ම ගෙනාපු අවස්ථාවේ දැන් අපේ සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු නෙමෙයි විතරක් නෙමෙයි ආණ්ඩු පක්ෂයේ අපිත් ඒ අදාළ පනත ගෙනාපු මුල් අවස්ථාවේ මේ පනත සම්බන්ධයෙන් යම් ආකාරයේ අධ්‍යයනයක් කළා. සැකසංකා එක අපි කල්පනා කරා. එක වෙලාවක තිබ්බා ඒ කමිෂන් එකට අධිකරණමය බලයක් තිබ්බා මුල් පනතේ. ඒ කමිෂන් එකට නඩු අහලා දඬුවම් දෙන්න පුළුවන් හැකියාවක් තිබ්බා. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විතරක් දෙවැරදි තීන්දුවක් දීලා තියෙනවා. ඒ කමිෂන් එකට කළ හැකියාව ඇත්තේ වයිස්රත් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් පමණයි. එවැනි ආකාරයේ පැමිණිලි කරුවන් වන රාජ්‍ය ආයතන ඕන්තරම් දියන අපි කියපු විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඔවුන්ට පුළුවන් මහේස්ත්‍රාත් අධිකරණය කියලා කරුණු වාර්තා කරන්න. අපි හිතමු ළමා ආරක්ෂක අධිකාරිය එයාට පුළුවන් මහේස්ත්‍රාත් අධිකරණය කියලා කරුණු වාර්තා කරන්න. ඒ අනුව මේ පෙනිච්ච මේ දැක්ක මහලොකු බිල් එක නෙමෙයි මවලා තියෙන්නේ. ඒ ඒ ඒ මැවීම කරන්න උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඇත්තටම මම කනගාටු වෙනවා. මොකද හේතුව අපි විතරක් නෙමෙයි මේ සියලුම දෙනා මේ අඩු වැඩි වශයෙන් අපි සියලුම දෙනා මේ පාලනයක් තොර වල්බూరు නිදහස තුල අපි හැමෝම විඳිතයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට අපේ පාර්ලිමේන්තුවේ කටයුත්ත වෙන්න ඕනේ, අවශ්‍යතාවය වෙන්න ඕනේ අදහස් ප්‍රකාශ කිරීම හෝ යම් අයෙකුට තමගේ නිදහස් මතයක් දැරීමට වැටකටළු බෙදීම නෙමෙයි. නමුත් මේ අදහස් ප්‍රකාශ කිරීම මුවා වෙලා යම් කෙනෙකුට පාඩුවක් කරනවා නම් යම් කෙනෙකුට වංචාවක් කරනවා නම් අන්න ඒක වැටමදින්න අවශ්‍ය නීති අනපනත් හදන්න අපිට සිද්ධ වෙනවා. ඕනම නීතියකට අපි අර පීයක් වගේ තමයි. පීයකින් බෙල්ල කපන්නත් පුළුවන්, බටර් ගන්නත් පුළුවන්. දැන් අපි බලමු අපේ රටේ ක්‍රියාත්මක වන මද්‍රව්‍ය නීතිය. අපි කියනවා පොලිසිය විසින් නඩු හඳුල්ලා දෙනවා කියලා. සමාජලට කුඩු පැකට් දාලා ගෙනියනවා කියලා. ඉතින් ওই කියන ප්‍රශ්නේ හැමදාම තියෙනවා. හැබැයි අපිට ওই ප්‍රීතින ප්‍රශ්නේ කියලා අපිට කුඩු වැටලීම නවත්තන්න බෑ. ඒ වගේම මේ සම්බන්ධයෙන් ගත්තොත් මේ සම්බන්ධයෙන් විශාල බියක් ඇති කරගන්නට වඩා මේ වඩා ක්‍රමිකව වඩා නිවැරදිව අපි කොහොමද පවත්වාගෙන යන්නේ කියලා අපි ඔක්කොම පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව අපි කටයුතු කරන්නයි අවශ්‍ය. දැන් සමහර වෙලාවට විපක්ෂය ගන්න විශාල චෝදනාවක් තමයි විපක්ෂය කියන්නේ මේ ආණ්ඩුව විරුද්ධ මතධාරීන්ව මර්ධනය කරන්න, මේ වෙලාවේ වැරදි ප්‍රචාර කරන්න මේ මැතිවරණයක් ඉලක්ක කරගෙන ගේන අනපනත් කියලා පැහැදිලිව කියන්න ඕනේ. දැන් මේ වගේ අනපනත් වලින් මැතිවරණයක් ඉලක්ක කරන් ගේන අනපනත් නෙමෙයි. අපි අද මේ ආණ්ඩුව වැඩ කරන්නේ මේ රටේ මිනිස්සුන්ගේ ඉදිරියේදී අවශ්‍යතාවයන් සපුරන්න පුළුවන් ක්‍රමවේදයක් ඇති කරලා, මේ රටේ බංකොලොත්භාවය නැති කරලා, මේ රට නිවැරදි මාවතට ගේන්න. දැන් මම හිතන්නේ මේ ආණ්ඩුව ගත්ත සමහර තීන්දුව తీරනත් එක්ක දේශපාලන තීන්දුව తీර මේ ආණ්ඩුව අරන් තියෙනවා කියලා. මේ ආණ්ඩුව ටැක්ස් බදු ෆයිල් ගන්න වැඩි කරන්න ටින් නම්බර් එකක් දාලා තියෙනවා. මේ ආණ්ඩුව සමහර අවස්ථාවල නිවැරදිව මේ ව්‍යාපාර පවත්වාගෙන යන්න රාජ්‍ය ආයතන ව්‍යාපාර පවත්වාගෙන ලාභ ලබන්න විශේෂයෙන්ම විදුලි බලය වගේ කාරණා සම්බන්ධයෙන් විදුලි බලය වැඩි කරලා තියෙනවා. ඒ වගේම පේයි ටැක්ස් එක වගේ කාරණා සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් දේශපාලන වශයෙන් තමන්ට තිබ්බ හිතවත්කම් නිසා, ඒ වෘත්තීය සමිතිවල දෙන හිතවත්කම් නිසා ඒ අයගේ කැපිය යුතු පේයි ටැක්ස් එක අපි කපන්න තුවාපු අද මේ ආණ්ඩුව ඒ පේයි ටැක්ස් එක කපන්න තීන්දුව తీර අරන් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ දේශපාලන තීන්දුව తీර ගන්න නැතුව පොදුවේ මේ රට නිවැරදි මාවතකට ගෙනියන්න ගන්න පුළුවන් තීන්දුව తీර තමයි අපි අරගන්නේ. දැන් මේ සම්බන්ධයෙන් ගත්තත් අපි දන්නවා විශාල වශයෙන් මේක රටවල් හැටියට ගත්තාම මේ අපි ශ්‍රී ලංකාව විතරක් ගන්න තීන්දුව తీරණයක් නෙමෙයි. මම කිය මුලින්ම කිව්වේ එක්සත් ජාතිකයේ සංවිධානය තුළ රටවල් තියෙන 190ක් තියෙන රටවලින් රටවල් 100කට වඩා විශාල ප්‍රමාණයක් මේ අදාළ නීතිය එක් එක් ආකාරයේ රටවල් වලට ගැලපෙන ආකාරයට ಉಪಯೋಗي කරගෙන තියෙනවා. සභාපතිතුමා මේ 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 සම්බන්ධයෙන් යම් කෙනෙක් බිය වෙනවා නම් ඔහු බිය වීතු වන්නේ මවංචාව නිසා. ඔහු බිය වීතු වන්නේම කූට වැඩ කරන්න
තියෙන බලාපොරොත්තු වෙනවා.
How many minutes?
2 more minutes.
Thank you. ඒ නිසා මේ අදාළ தත්ත්ව තුල අපි කවුරුත් දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණය තුල යම් ආකාරයේ පනතක් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් කරන ලද විභාගයකින් පසුව ඉදිරිපත් වන සංශෝධන ප්‍රමාණය හරහා යම් කෙනෙක් උත්සාහ කරනවා නම් මේ පනත සුදුසු නෑ කියන්න එය මම දන්නේ ඒ ඒ ඒ මම කැමති නෑ ඒ වචන පාවිච්චි කරන්න මොකද හේතුව ශ්‍රේෂ්ඨාධිකරණය තමයි සුදුසුම ස්ථානයක් අපිට මේ අනපනත් පනත් කෙටුම්පතක් වඩා හොඳින් නිර්වචනය වෙලා ආණ්ඩුක ව්‍යවස්ථාවට අනුකූල ලෙස අපිට පාර්ලිමේන්තුවට ගෙන්න පුළුවන් ස්ථානයක්. ඉතින් ඒ තුල පේන්නේ වඩා පුළුල් ලෙස ආණ්ඩුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙන බව. ආණ්ඩුවට එහෙම නම් තිබ්බා තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට වෙන්නේ නැහැ කියලා සම්පූර්ණ මේ පනත් කෙටුම්පත අකුල ගන්න. නෑ මේ ආණ්ඩුව සිද්ධ කරලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ මේ අදාළ මේ සම්බන්ධයෙන් උනන්දු වෙච්ච පෙත්සම් කරන 46කේ අවශ්‍යතාවයෙන් එක්ක ආණ්ඩුව සාකච්ඡා කරලා තියෙනවා. එමනම් ආණ්ඩුවට තිබ්බ නැහැ අපි වෙනස් කරන්න නැහැ ශේෂාධිකරණය දෙන්න තීන්දුවක් අපි 3-2කට යනවද එහෙමත් අපි ජනමත් විචාරයකට යනවද කියලා කියන කාරණේ සම්බන්ධයෙන් අපි ආණ්ඩුවට දෘඩ ලෙස ශේෂගත ශේෂාධිකරණයත් එක්ක කටයුතු කරන්න තිබ්බා නැහැ අපි එහෙම කරලා නැහැ අපි ආණ්ඩුවක් හැටියට මේ රටට අවශ්‍ය ජනතාව කියනවා මේක අවශ්‍යයි කියලා මොකද හේතුව අපි දන්නවා අද දිනේ තාක්ෂණික අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාව තිබ්බා ඒ අවස්ථාවේ සර්ට් ආයතනය තමත් පැහැදිලිව කිව්වා අපි පහුගිය අවුරුද්දේ පැමිණිලි 10,000කට අධික ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. හැබැයි අපි කටයුතු කළත් අපිට කටයුතු කරන්න සමහර අවස්ථාවල නීතිමය බලයක් නැහැ කියලා. ඉතින් ඒ ආකාරයේ නීතිමය බලයක් නැති ශේෂ්ඨ සම්බන්ධයෙන් අපි විවස්ථාදායක හැටියට කටයුතු කරන්න හොඳ නැද්ද? ඇයි මේ විවස්ථාදායක කරන විවාද නීති විරෝධී කියන්නේ? නීතියක් හතරක වැරදිද? අපිට තියෙන නීති හතරක අපි කරන්න බෑද නීති හතරක? ඉතින් ඒ නිසා කවුරු හරි කෙනෙක් කියවන මේ විවස්ථාදායක අද සිද්ධ කරන විවස්ථාදායක නියුතු දෙයක් නෙමෙයි කියලා මම පැහැදිලිවම ඒක හෙලා දකින්න කරු සභාපතිතුමා. මොකද හේතුව අපේ කාර්ය වෙන්නේ මේ රටේ යම් ශේෂ්ත්‍රයක් තුල ඒ නීතිය මගින් කළ යුතු ආවරණය කිරීම සම්බන්ධ අඩුපාඩුවක් තියෙනවා. ඒ අඩුපාඩුව වහන්න ඒ මනුෂ්‍ය චර්යාව සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න නීති අනපලත් හදන එක. මේක මේ ජනාධිපතිතුමාගේ කාර්ය නෙමෙයි. සමහර උත්සාහ කරනවා මේක මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අවශ්‍යතාවය මත කියලා මම දැක්කා සමහර ජනමාධ්‍ය ප්‍රකාශ කළා තියෙනවා මේ එතුමාගේ අවශ්‍ය නැහැ. මේක පැහැදිලිවම විවස්ථාදායකගේ අවශ්‍යතාවය. මේක ඉදිරිපත් කරන්නේ අදාළ අමාත්‍යවරයා. එතකොට මේ සඳහා විවාද කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පක්ෂ විපක්ෂ වශයෙන්. ඒ නිසා මේ මාතෘකාව ගරු සභාපතිතුමා වෙන තැනකට ගෙනියන්න එපා. මේ සම්බන්ධයෙන් තියෙන යෝජනා චෝදනා අපි අනිවාර්යයෙන්ම සාකච්ඡා කළ යුතුයි. සාකච්ඡා කළා කිසිම අවස්ථාවක අපිට අවශ්‍යතාවයක් නැහැ නිදහස් පුරවැසියෝගේ නිදහස් අදහස් ඒ කියන්නේ වල්බුරු අදහස්
නෙමෙයි
නිවැරදි අදහස් නිවැරදි තොරතුරු වලට වැටපදින අවස්ථාවක් නෙමෙයි කරගන්න අවශ්‍යතාවයක් නැහැ හැබැයි අර සර්ට් ආයතන විශ්ින් තමත් පැහැදිලිව කියපු ඒ අයට නීත්‍යානුකූල බලය නැති හැබැයි නීත්‍යානුකූලව ආවරණය කළ යුතු යම් ආකාරයේ කිසියම් කෙනෙකුට උපත්‍රවයක් හානියක්
වංචාවක් කරනවා
ඒ සඳහා අවශ්‍ය පලපනත් අපි පාර්ලිමේන්තුවේ සැදීටි බොහොම ස්තුතියි
thank you Honorable Vimal Veerawansa, you have 5 minutes. Order, please. Honorable Premnath Dolavatta to the chair. මෙතැන් සිට විනාඩි 5ක් ගරු මුලස්සන අරුඩ මන්ත්‍රීතුමනි මේ මාර්ගගත ක්‍රියාකාරීත්වය සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ මේ පනත තමුණවංශ කිව්වා වගේ තමුණවංශයේ කතාවේදී කිව්වා වගේ මේක පිහියක් බෙල්ල කපන්නත් පුළුවන් බටර් ගන්නත් පුළුවන් තමුණවංශයක පිළිගත්තා
අපි කියන්නේ පිහියක්ද මේකට ඕනේ? බෙල්ල කපන්න පුළුවන් කියලා පිළිගත්තනේ. එතකොට ඇයි අපි පිහියක් මේකට කියන්නේ? අපිට ඇයි මේකට කෙබිටක් කියන්න බැරි? අපිට ඇයි මේකට වේවැලක් කියන්න බැරි? අපිට ඇයි මේකට ඊට වඩා මෘදු උපකරණයක් කියන්න බැරි? ඔබතුමාගේ කතාවෙන් කාරණේ පැහැදිලි. මම කියන්නේ නීති කියන්නේ පිහියක්. මේකෙන් බටර් ගන්නත් පුළුවන්, බෙල්ල කපන්නත් පුළුවන්. කො මේක ඉතින් බහනක නීතියක් නේ. බටර් ගන්නෙ කොයි වෙලේද, බෙල්ල කපන්නේ කොයි වෙලේද කියලා කවුද දන්නේ? ඒ කොමිසමේ මහතුරු ටිකට හිතුන බටර් ගන්න බටර් ගායි, බෙල්ල කපන්න හිතුන බෙල්ල කපයි. දැන් උදාහරණයක් හැටියට මම තමුණවාසයට කියන්නම්. ඔය වෙනත් අපි කියමු වෙනත් නම් වලින් පෙනී සිටීම, අපි කියනවා ෆේක් account කියලා. ෆේක් account එක පවත්වාගෙන යාම නෙමෙයි වැරද්ද. ඒ ෆේක් account එකෙන් තව මිනිස්සුන්ට අවලාද ගහන්න, මඩ ගහන්න පාවිච්චි කරන එකයි වර්ධ. දැන් අපි මාධ්‍යකරණයේ නියැලීලා ඉන්න කාලේ සෝෂල් මීඩියා කියලා එකක් තිබ්බේ නැහැ. අපි වැඩ කරේ විකල්ප පත්තරවල. ඒතර මම ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සමාජිකයෙක් හැටියට ඉඳලා මම නැවත මේ මාධ්‍යකරණයට එනකොට මට විරුද්ධව කිසිම පොලිසියක පැමිණිල්ලක් නොතිබුණාට මම මගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් නම් වලින් තමයි මාධ්‍යකරණයේ හිටියේ. විමලසිරි ගම්ලත් කියලා හිටියා, විභූති වීදියේ බණ්ඩාර කියලා හිටියා, ඔය එක එක තව සමන් මොකද්ද කියලා නමකින් හිටියා. මට මතකත් නැහැ හිටපු නම් ප්‍රමාණය. එතකොට හැබැයි නම් වලින් ඉඳගෙන මම කාටවත් මේ දුෂ්ට ක්‍රියාවක යෙදුනේ නැහැ. කෙනෙක්ගේ චරිතය ඝාතනය කරන්නේ ඒ අවස්ථාව පාවිච්චි කළේ නැහැ. අනික මොන නමින් හිටියත් අන්තිමට ඒ නම තියෙන මාධ්‍යකරුවා කවුද කියලා අහගෙන ආවම මම තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ. දැන් මම කියන්නේ ඒකයි. දැන් මේ නීතිවල තියෙනවා මේකේ කොහෙවත්. මම දන්නවා සමාජ මාධ්‍යවල අපේ රටේ විතරක් නෙමෙයි බොහෝ රටවල් වල ඔය මේ නීති ගෙනල්ලා තින්නේ. මේක යම් කිසි පාලනයකින් තොරව අර සකර්බර්ග්ගේ මේ බලය ලැබුණාම මේක නිකන් ලෝකේ තියෙන ලොකුම බලය වගේ හිතන එහෙම මානසිකත්වයකින් කටයුතු කරන පිරිසක් ඉන්නවා. එයා සමාජ වගකීම් පිළිබඳ තියෙන බැඳීම් අඩුයි. ඒ නමුත් ඒ පිරිසක් හිටියයි කියලා ඒක මට්ටු කරන්න. ඒක මට්ටු කරන්න අපි හදන නීතියෙන් එහෙම නැති පිරිස මට්ටු කරන්න බැරි වෙන්න ඕන. දැන් ඔබතුමාම ගත්ත උදාහරණය ගත්තොත් මේකෙන් බෙල්ල කපන්නත් පුළුවන් නම් බෙල්ල කපන්නේ කාවුද කියලා තීරණය වෙන විදිය ඕක. දැන් බලන්න ඔබතුමාට මම මගේම උදාහරණයක් කියන්නම්. පොදු දේපළ පනත තියෙනවා. යහපාලන ආණ්ඩුව ආවා. ජනතා විමුක්ති පෙරමුණ ඒකේ අර දූෂණ සෙවීමේ මොකද්ද කමිටුවේ ඒ නායකයාගේ කවුද අර නමත් කිව්ව මට මතක නැහැ. එයා තමයි තීරණය කරන්නේ කාටද නඩු දාන්නේ ඔක්කොම කරන්නේ. මට දැම්මා වාහන අවභාවිතාවට අනුබල දීම කියන චෝදනාව යටතේ නඩුවක්. මම මාස 3ක් රිමාන්ඩ් බන්ධනාගාරගතව හිටියා. අප ලබා ගත්තේ බොහොම අමාරුවෙන්. අදත් බී වාර්තාව. දැන් අවුරුදු 8කට වැඩි. අදත් බී වාර්තාව. උසාවියට යනවා. අර පැත්තෙන් කියනවා තාම නීතිපතියකින් නඩුව ගොනු කරලා නැහැ කියලා. දිනයක් දානවා එනවා. දැන් අන්න අර නීතියෙන් බෙල්ල කපන විදිය. බටර් ගන්න විදිය නෙවෙයි. එතකොට මේකයි කියන්නේ. ඒක එක උදාහරණයක්. එහෙම නීතිය අවභාවිතා වෙනවා. මේකේ තියෙන්නේ අවභාවිතාවට වැඩි ඉඩකඩක් හැදිලා තියෙනවා. මොකද මේකේ සමහර වචන නිශ්චිත නැහැ. අපි හිතමු සමාජ කැළඹීමක් ඇති කිරීම. එහෙම නැත්නම් රාජ්‍ය විරෝධී මොන හරි වාතාවරණයක් ඇති කිරීම. සමාජය කුපිත කිරීම. ඉතින් ඕක කොහොමද කියන්නේ? ඕකට වෛද්‍ය විද්‍යාත්මක අර්ථකථනයක් තියෙනවද? සමාජ විද්‍යාත්මක අර්ථකථනයක් කොහෙන්ද ගේන්නේ? ඒ වගේ මේකේ තියෙන විශාල ඉඩක්. තමන් දඩයම් කළ යුත්තේ කවුදයි කියලා බලලා ඒ දිසට මේ නීතිය පාවිච්චි කරන්න. මම කියන්නේ ඒකයි. ඒ නිසා අපි විශේෂයෙන්ම සමාජ මාධ්‍ය කියන එක
ඔබතුමාගේ කාලය අවසන් වෙලා
තියෙනවා. මම අවසන් කරනවා. සමාජ ඔබතුමාට තිබ්බ විනාඩි 30 5ක්වත් මට දුන්න නම් දැන් ඉතින් ගන්නත් බෑනේ. සමාජ මාධ්‍ය කියන එකේ බලපෑම ඉතා ප්‍රබලව තියෙන කාලයක්. ඒ වගේම තමුන්වංශලගේ අතේ තමුන්වංශලේ ආණ්ඩුව අතේ තියෙන රටට හිතකර ගමනක සැලැස්මක් නෙවෙයි. ඒ ගැන මට කතා කරන්න මෙතන වෙලාව මදි. ඒ නිසා ඒ සැලැස්මට අනුව ගමන යන නම් මේ හැම අංශයක්ම පාලනයට නතු කරගත යුතුයි කියලා තමුන්වංශලා විශ්වාස කරනවා. ඒ අර්ථයෙන් යන පනතක් හැටියට අපි මේක දකින්නේ. ඒ නිසා තමයි අපි මේ පනත පිළිබඳව අපේ විරුද්ධත්වය පළ කරන්නේ. බොහොම ස්තුතියි.
සුදී ගරු මන්ත්‍රීතුමා, ගරු ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක් තිබෙනවා.
විනාඩි
13ක කාලයක්.
ගරු සභාපතිතුමනි, අපි දන්නවා ජනතාව දැනුවත් කරන්නට අද පුවත්පත් තියෙනවා. ටෙලිවිෂන් තියෙනවා, මාධ්‍ය ආයතන තියෙනවා. ඒ වගේම තමයි සමාජ ජාලාත් අත්‍යවශ්‍යම ඉතා විශාල භූමිකාවක් රඟපානවා මේ ජනතාව ජනත්කව සම්බන්ධයෙන්. එතකොට ජනතාවත් ඉතාම පැහැදිලිව අපිට පේනවා මේ සමාජ මාධ්‍ය පරිහරණය කරන හැටි. අර මිට ඉස්සෙල්ලත් අමාත්‍යවරයෙක්ව වගේ අද ජංගම දුරකථන ස්මාර්ට් ෆෝන්ස් කියන එක මුළු රටේම බහුලව තියෙනවා. රටේ ජනගහනයටත් වැඩි, අපේ රටේ ජනගහනය මිලියන 22යි. මම හිතන්නේ ජංගම දුරකථන තියෙනවා මිලියන 32ක් පමණ. ඉතින් ඒක නිසා මේ පනත් වලින් කරන්නේ ඒ සමාජ මාධ්‍ය තුළින් යම්කිසි අසත්‍ය ප්‍රකාශයක් කරනවා නම්, යම්කිසි අපහාසාත්මක ප්‍රකාශයක් කරනවා නම්, යම්කිසි තර්ජනාත්මක ප්‍රකාශයක් කරනවා නම්, අනේ ඒකට විරුද්ධව වැටබැඳීම තමයි මේ පනතින් කරන්නේ. මොකද අනික් මාධ්‍යවලට යම් යම් නීති රාමුවක් ආචාර ධර්ම මේ පේනතෙක් මානෙ හෝ තියෙන නිසා. ඉතින් ඒක නිසා මේකට මේ බොරු බිල්ලෙක් තමයි මේ මේ මවන්නේ. මීට ඉස්සෙල්ල අපි දැක්කා මන්ත්‍රීවරේ කියනවා මේ පනත මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හරියට කියවලා නැහැ කියලා. ඒ කියවන්න දන්නේ නැහැ කියලා. නමුත් මේ පනත ගැසට් කළාට පස්සේ ගරු සභාපතිතුමනි ඔබතුමාත් ඒක පැහැදිලිව කිව්වා, මේක ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සංශෝධන විශාල සංඛ්‍යාවක් දුන්නා. ඒ සංශෝධන සියල්ලක්ම දැන් මේ පනතට අනුයුක්ත කරලා තියෙනවා, ඇතුළත් කරලා තියෙනවා. එහෙමනම් ඒක කියවගන්න බැරි අය තමයි මේ ආණ්ඩු පක්ෂයට මේ වගේ දෝෂාරෝපණ කරන්නේ, අපිට මේක කියවන්න බැරිනවා කියලා. ඒ වගේම තමයි අන්තර්ජාලය ගැන කිව්ව තවත් මන්ත්‍රී කෙනෙක්, ඇත්ත වශයෙන්ම Google, YouTube, Facebook, Instagram කියන එකත් සමග මම හිතන්නේ මහජන ආරක්ෂක මාත්‍යාංශය සාකච්ඡා කරලා තිනවා. ඔවුන් සමගේ යම් යම් පැහැදිලි අවබෝධයන් අවශ්‍ය නම්, එමෙ නැත්තම් සංශෝධන අවශ්‍ය නම්, ඒවත් කැබිනට් එකට දාලා ගැසට් කරලා ඒ සම්බන්ධව සංශෝධන ගේනවා කියලා මහජන ආරක්ෂක මාත්‍යාංශය කියලා තියෙනවා. ඉතින් අත්ත වශයෙන්ම කියනවා තවත් එක්කෙනෙක් කිව්වා මේ විවේචනය ගැන, විවේචනය හොඳයි, ගුණාත්මක විවේචනය තවත් හොඳයි, නමුත් කෙනෙක්ට අපහාස කරන්න බෑ. ක්‍රිටිසිසම් ඉස් ගුඩ් and constructive criticism is I think even better, but you can't blame a person, you can't insult a person in the name of criticizing the same person. So ekat kiyala mama etawashimma sabhapathitumani meka kiyanta awashyai me pudgalika apahasaatmaka kathawalata amatarawa ada maha vishala pramanathawayak matu vela thiyenawa me ape bududahamata. මේ රටේ මේ බෞද්ධ රටක් මේ රට අපේ රටේ බුදුදහමට, ඒ වගේම තම බෞද්ධ සංස්කෘතියට පහර ගහන එකක් දැන් ඉතා විශාල ප්‍රවණතාවයක් බවට පත් වෙලා තියෙනවා. වෙනත් රටක නම් ඇත්ත වශයෙන්ම ඒ රටේ ජනතාව ඒ වෙලාවෙම තමයි ඒකට දැඩි දඬුවම් දෙන්නේ. අපි දන්නවා නතාෂා ඉදිරිසූරිය කියන ඒ ගැහැණිය සම්පූර්ණයෙන්ම බෞද්ධ සංස්කෘතියට විරුද්ධයි. සිදුහත් කුමරාට අපහාස කළා. ඒක ඇත්ත වශයෙන් මේකෙන් පෙන්වලා තියෙන අර පත්‍රයකක් තියෙනවා. ඇයගේ මෝඩ අභිමානය තමයි ඒකෙන් පෙන්වලා තියෙන්නේ. ඉතින් ඒක අපි දැක්කා ඒ කතාව, ඇයගේ පාහර කතාව කියනකොට, ඒ මුග්ධ කතාව කියනකොට ඒ බලන් ඉන්න පිරිස් හිනා වෙනවා. ඒතකොට ඒ අය ඇත්ත වශයෙන්ම සුජාතද අවජාතකද කියන එකත් මේ අවස්ථාවේදී අපිට පැහැදිලිව පේනවා. මොකද සුජාත පිරිස නම් කවදාකවත් ඒ වගේ දහමකට මේ නිගා කරනකොට කවදාකවත් එහෙම හිනා වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි නතාෂා කියන ගැහැණිය රටින් පැනලා යනකොට අත්අඩංගුවට ගත්තා. ඉතින් මං හිතන්නේ මේ දේවල් අපිට වෙන්න ඉස්සෙල්ලා ඉතාම ලේසියෙන් වළක්වන්න පුළුවන් මේ වගේ නීතිරීති තියෙනවනේ. ඒ නීතිරීති තමයි මේ පනතෙන් ගේන්නේ. ඒ වගේම තමයි අද බෞද්ධ දහමට නැත්තම් බෞද්ධ සංස්කෘතියට පහර ගහන්න රාජ්‍ය නෝන සංවිධානය, කියන්නේ NGOs කියන අය විදේශ ආධාර දෙනවා. අපි දන්නවා සිංහල නම් තියෙන සිංහලයි කියලා කියාගන්න අය විදේශ මුදල් වලට තමයි ඒ අපේ රටේ ආගමයි ජාතියයි පාවා දෙන්නේ. සේපාල අමරසිංහ කියන පුද්ගලයා අපි දැක්කා දළදා හාමුදුරුවන්ට කරන අපහාසය. ඉතින් ਉਹ අත්අඩංගුවට ගත්තා, අපපිට එළියට ආවා, දැන් කිසි ගාණක් නැහැ. මේ වගේ අයට මුදල් වලට, ඩොලර් වලට මේ රටේ තියෙන මේ මුළු ලෝකයක්ම ගෞරව කරන දහමකට අපහාස කරන්න පුළුවන් නම් ඒ වගේ පුද්ගලයෙක්ට පුළුවන් ඩොලර් වලට නැත්තම් මුදලකට තමාගේ බිරිඳ වුණත් පාවා දෙන්න, තමාගේ මෑණියන් වුණත් පාවා දෙන්න, තමාගේ සහෝදරයන් වුණත් පාවා දෙන්න. ඒක නිසා සේපාල අමරසිංහ කියන පුද්ගලයාගේ පවුලේ කාන්තාවන්ට මම කියනවා ප්‍රවේශම් වෙලා ඉන්න මේ වගේ පුද්ගලයන්ට තමා මේ ආගම දහම නැත්තම් ඒ ආගමික සංකේත වලට අපහාස කරන පුද්ගලයන්ට මුදලට තමනුත් පාවා දෙන්න පුළුවන් නිසා. ඉතින් එහෙනම් මේ අයට දැඩි දඬුවම් දිය යුතුයි. ඒ දඬුවම් සම්බන්ධයෙන් තමයි අද මේ පනත අපි ක්‍රියා කරන්නේ. ඒ වගේම තමයි අපි දකිනවා අවලෝකිතේශ්වරලා, ඒ වගේම ද විශ්වබුද්ධිලා බිහි වෙලා අවලෝකිතේශ්වර කියන මිනිහා අත වශයෙන්ම ඊජිප්තුවේ ඇමරිකානු කඳුරක බල්ල බලාගත් කෙනෙක්. එයා එහෙම කෙනෙක් තමයි අද මේ බෝධිසත්වයෙක් කියලා කියන්නේ. කිසිම බියක් සැකක් නැතුව එහෙම කරන්නේ ගරු සභාපතිතුමනි, ඒකට මේ වගේ නීති රීති නැති නිසා. විශ්වබුද්ධි කියන පුද්ගලයාත් මහතක්කඩියෙක්. ඔහු බල්ලෙක්ට සිවුරක් පෙරවලා සමාජ මාධ්‍යයට දැම්මා ඩොලර් කීයක් විතර හම්බෙන්නේ නැද්ද මේක බලලා සතුටු වෙන පිලිසුකුත් ඉන්නෝ. එයාට කියන තිරසං කියලා ගරු සභාපතිතුමනි, මේ වගේ අය ගැන මීට අවුරුදු 3000කට විතර ඉස්සෙල්ලා ගරු සභාපතිතුමනි හොඳ ශ්ලෝකයක් තියෙනවා. ඒ ශ්ලෝකය තමයි ආහාර නිද්‍රා බය මෛතුනංච ධම්මේන හින පසුබික් සමානක් කියලා. ඒ ශෝකයේ තියෙන්නේ තිරිසනාසා මනුෂ්‍ය අතර තියෙන වෙනස. ආහාර කියන එක මනුෂ්‍යයටත් අවශ්‍යයි, තිරිසනාටත් අවශ්‍යයි. බය කියන එක මනුෂ්‍යයටත් දැනනවා, තිරිසනාටත් දැනෙනවා. නින්ද කියන එක මනුෂ්‍යයටත් අවශ්‍යයි, තිරිසනාටත් අවශ්‍යයි. මෛතුනීය සංසර්ගයේ ඉන්ටර්කෝස් කියන එක මනුෂ්‍යයත් කරනවා, තිරිසනාත් කරනවා. නමුත් ඌරෙක්ට බල්ලෙක්ට හිවලෙක්ට ආගමක් දහමක් නැහැ, සංස්කෘතියක් නැහැ. ඉතින් වගේ කවුරු හරි මිනිහෙක් ඉන්නවා නම් ඌට ආගමක් දහමක් නැත්නම් සංස්කෘතියක් නැත්නම් ඒකට අපහාස කරනවා නම් ඒ මිනිහයාට තිරසනායි අතරේ කිසි වෙනසක් නැහැ කියලා තමයි ඒ ශ්ලෝකයේ සඳහන් වෙන්නේ. අවුරුදු 3000කට ඉස්සෙල්ලා ඒකෙන්ද නතාෂලා, සේපාලලා, අලකෝත්තේශ්වරලා, විශ්වබුද්ධිල වන අය සහ ඒව බල්ල හිනා වෙන අය, උන්ට සල්ලි දෙන අය, ඒව බල්ල තෘප්තිමත් වෙන අය, මේ සියල්ලම මිනිස් වේසෙන් සිටින සිරසනුන් හැටියට තමයි ඒ ශ්ලෝකයේ සඳහන් කරන්නේ. මම නෙමෙයි. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, මේ බුදුන් වහන්සේ අත වශයෙන්ම අවුරුදු 2500කට ඉස්සෙල්ලා යම් අපේ විශ්වනීය ශිෂ්ට සමාජයක් සීමා සමාජයක ජීවත් වෙන මිනිස්සු සම්බන්ධයෙන් ඇත්තව ජීවත්ව ආකාරය සම්බන්ධී තා පැහැදිලිව කියලා තියෙන විශේෂයෙන්ම කරන ප්‍රකාශ මම හිතන්නේ මේ සමාජ මාධ්‍ය ජාලා වලින් අද කරන්නේ වලට ඉතාම අදාළ වෙන එක. උන්වහන්සේ කියලා තියෙන අපි කවුරුත් දන්නවා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පිසුනා වාචා කියලා තියෙනවා, සම්ප්‍රප්පලාපා කියලා තියෙනවා, පරුසා වාචා කියලා තියෙනවා. මෙන්න මේ වලින් වළකින්න කියලා තියෙනවා. හොඳ ශිෂ්ට සම්පන්න සමාජයක්, විශ්වජීය විශ්වාසනීය සමාජයක් බිහි කරන නම් අපි දන්නවා බොරු කියන්න ඕනේ නැහැ. ඇත්ත වශයෙන් බොරු කීම තුළින් මොනතරම් පවුල් කඩාකප්පල් වෙනවද, මොනතරම් සමාජ මාධ්‍යවල බොරු කියනවද. ලස්සන ජනකවියක් තියෙනවා, නැගිතත් අවර ගිරගින් දිනකර මඩල, සැලතත් සුනර පවනින් සදිතත් අනල, පිපෙතත් ගිරි මුදුන් හෙල්වල පියුමුපුල, බොරු නැත්තෙමය මහතුන් තව සූතෙපුල. ඒ කියන්නේ නැගිනිරෙන් නෙමෙයි බටහිරින් ඉරපාය ආවයි කිව්වත් විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම තමයි මහා මේරු පර්වතය මද පවනට හෙලවෙනවයි කිව්වත් විශ්වාස කරන්න පුළුවන්. ගිරිහෙල් වල නෙළුම් මල් පිපෙනවයි කිව්වත් විශ්වාස කරන. නමුත් වැදගත් මිනිහෙක්, හොඳ හික්මුණු මිනිහෙක් බොරුවක් කියලා කිව්වොත්, බොරුවක් කියනවා කියලා කිව්වොත් විශ්වාස කරන්න එපා. ඒ වගේ තමයි බොරු වලට ඇත්ත වශයෙන්ම සමාජයේ දීලා තියෙන තැන. ඒ වගේ තමයි පිසුනා වාචා කියන්නේ ගරු සභාපතිතුමනි, යමක් ප්‍රකාශ කිරීම තුළින් යම්කිසි පුද්ගලයෙක්ට හානි පමුණුනවා නම් ඒ වගේ ප්‍රකාශ කරන්න එපා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. තියෙන අද මාධ්‍ය තුළින් කරන මේ හානි පමුණුන පිසුනා වාචා වලින් මොනතරම් පවුල් දෙදරලා ගිහිල්ලා තියෙනවද, මොනතරම් පවුල් කඩාකප්පල් වෙලා තියෙනවද, මොනතරම් පවුල් දික්කසාද වෙලා තියෙනවද, මොනතරම් ව්‍යාපාර කඩාකප්පල් වෙලා තියෙනවද, ඒ චරිතවලට අපහාස කිරීම තුළින්, ඒ වගේම තමයි ඒ තුළින් මොනතරම් තරුණ තරුණියෝ දිවිනසාගෙන තියෙනවද. ඉතින් මේ කිසිම බියක් සැකක් නැතුව මේ පිසුනා වාචා කරන්න ඇත්ත වශයෙන්ම ඒ නීති රීති නැති නිසා. ඒ නීති රීති තමයි මේ සමාජ මාධ්‍ය කන්ට්‍රෝල් කරන මේ පණතින් අපි කරන්නේ. සම්ප්‍රපලාප අප දන්නවා කිසි කෙනෙකුට වැඩක් නැති, තමන්ටත් වැඩක් නැති, අනුන්ටත් වැඩක් නැති, රටටත් වැඩක් නැති මේ හිස් වචන වලට මොනතරම් කාලයක් වැය කරන අපි දන්නවා. යම්කිසි දේශපාලන පක්ෂයක එක තට්ටුවක් තියෙනවා, ඒ තුන්මහල් තෙමහල් ගොඩනැගිලි එක තට්ටුවක් තියෙනවා. තරුණ තරුණයෝ මං හිතන්නේ 50ක් විතර ඉන්නවා කම්පියුටර් දීලා. ඒගොල්ලන්ගේ රාජකාරිය තමයි සම්පූර්ණයෙන්ම සමාජ මාධ්‍ය තුළින් නැගී එන චරිත වලට අපහාස කරන එක. ඒක මහා කාලකන්‍ය රැසක් කියලා කියන්නේ. කාලකන්‍යා කියන්නේ මේ සභාපතිතුමනි කාලය කන. ඇත්ත වශයෙන් මේකට මොනතරම් කාලයක් වැය වෙනවද, මොනතරම් ධනයක් මොනතරම් ශ්‍රමයක් වැය වෙනවද? එන්නේ ඒව තමයි අත්ත වශයෙන්ම සම්පප්පලාප. එතකොට පරුසාවචා කියලා කියන්නේ පරුස වචන දොඩන එක, සරුජනාත්මක වචන දොඩන එක.
තවත් විනාඩි දෙකක් කාලයක් විනාඩි දෙකක් තිබෙනවා.
හිසරාත්ම වචන දොඩන එක. මේවා අත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිකන් නෙමෙයි, මේ ටික හරියට පිළිපැද්දොත් අත්ත වශයෙන් අපේ සමාජයේ මොනතරම් සුන්දර සාමකාමී වෙනවද? ඉතින් සමාජ මාධ්‍ය වලටත් මං හිතන්නේ මෙන්න මේ බුදුන් දෙසූ මේ ආචාර ධර්ම අපි අනුගත කළ යුතුයි කියලා තමයි මා කියන්නේ. ඒකින්ද එම්නම් මේ පනතින් මේ විපක්ෂය කියන වගේ කිසිම භාෂණයේ නිදහසක් නැති කරලා නැහැ. නැති කරලා තින්නේ තර්ජනය කිරීමේ භාෂණයේ නිදහස, නැති කරලා තින්නේ චරිත ඝාතනය කිරීමේ භාෂණයේ නිදහස, නැති කරලා තින්නේ අසත්‍ය ප්‍රකාශ කිරීමේ මේ භාෂණයේ නිදහස, සහ බුදුදහමට අපහාස කිරීමේ භාෂණ නිදහස. ඒ වගේම තමයි අපි දන්නවා මේ සමාජ මාධ්‍ය ආවත් එක්ක මේ වඳුරට දැලිපිහ ලැබුණා වගේ මොනතරම් බොරු කියනවද, මම ඉස්සෙල්ලා කියනවා වගේ මොනතරම් එකිනෙක කොටවන කේලම් කියන මොන අපහාස කරනවා, තර්ජන කරනවාද, ඒ වලට තිත තියන්න තමයි මම නැවතනවා පුරුපුනා කියන්නේ. මොකද මේ සම්බන්ධයෙන් දැන් වැඩි අවබෝධයක් දෙන නිසා අපි දන්නවා ගෑනු ළමයෙක් එක්ක යාළු වෙනවා, ඊට පස්සේ ඔවුන් ආදරය කරනවා, ඊට පස්සේ දන්නේම නැතුව ඡායාරූප ගන්නවා.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට ජගත් සමරවික්‍රම මන්ත්‍රීතුමා, ජගත් සමරවික්‍රම මන්ත්‍රීතුමාගේ නාඩි 9 කාලයක් ඔබතුමාට තිබෙනවා.
අර බොහොම ස්තුතියි. එතකොට දන්නේම නැතුව යාළු වෙනවා, ඡායාරූප ගන්නවා, ඊට පස්සේ ජීවිත කාලෙම කප්පංගිල්ලනවා. ඒ කියන්නේ ශාරීරිකව කප්පංගිල්ලනවා, මුදලින් කප්පල් ඉනලනවා. මම දන්නවා මේ පාහරින්ට මොන වගේ දඬුවම් දෙනවා. මම දන්නවා විවාහක කාන්තාවන්ට පවා මෙන්න මේ වගේ දේවල් කරන්න පෙළඹිලා තියෙනවා. ඉතින් මං හිතන්නේ වැදගත් කාන්තාවෝ සහ සියල්ලම සහ තරුණයෝ මේ පනතට පක්ෂ වෙන්න ඕන. මොකද ඔවුන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන පනතක් තමයි අත වශයෙන්ම මේ පනත ඔවුන්ට මීට පස්සේ ඒ වගේ පුද්ගලයන්ට ඒ වගේ කරන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි විශ්ව බුද්ධිලා අලකෝති තේස්වරලා සමග සම්මුඛ සාකච්ඡා පවත්වනවා සමහර ප්‍රසිද්ධ මාධ්‍යවල අය. මොකද ඒකෙන් බලාපොරොත්තු වෙන ගරු සභාපතිතුමනි, ඒකට ප්‍රසිද්ධියක් දීමද? ඔවුන් සමග සාකච්ඡා කරලා ඒ පහත් චින්තනය නව පුන පුනා සමාජයට නිකුත් කරලා සමාජයට දීලා ඒ ප්‍රාථමික තෘප්තියක් ලබන්නද කියන එක තමයි මේ අවස්ථාවේ අපි අහන්න තියෙන්නේ. ඒ නිසා අපි කියා සිටිනවා මීට පස්සෙවත් ඒ වගේ පාහිරින්ට සම්මුඛ සාකච්ඡා දීලා ප්‍රසිද්ධියට පත් කරලා තමනුත් ඒ தத்துவයට වැටෙන්න එපා කියන පණිවිඩය මේ අවස්ථාවේදී මා මේ පාර්ලිමේන්තුවේ කියා සිටිනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, රටක් සංවර්ධනය කරන්නට නම් රටේ දූෂණය අපි නැති කරන්න ඕනේ, වංචාව නැති කරන්න ඕනේ. ඒ වගේ තමයි දේශපාලකයෝ හොරකම් කරනවා නම් ඌට දඬුවම් කරන්න ඕනේ. දේශපාලන පමණක් නෙමෙයි, රාජ්‍ය සේවය කෑවුණත් හොරකම් කරනවා නම් දඬුවම් කරන්න. නමුත් ඒ වගේ තමයි සමස්තයක් වශයෙන් ජනතාවගේ ජාතික හැඟීම් වර්ධනය කරන්න ඕනේ. ඒක මම හිතන්නේ මාධ්‍යවලට, සමාජ ජාලවලට තියෙන ප්‍රධානම වගකීමක්. අපි දන්නවා ජපානය ගත්තත්, අපි දන්නවා දකුණු කොරියාව ගත්තත්, අපි දන්නවා වියට්නාමය, සිංගප්පූරුව ගත්තත්, මැලේසියාව ගත්තත්, ඔවුන් අද යම් කිසි තලයකට නැත්නම් දියුණු තලයකට පත් වෙලා තියෙන මේ රටේ ජනතාව පේට්‍රියොටික් නිසා, ඒ ජනතාව ඇත්ත වශයෙන්ම ජාතික හැඟීමෙන් යුක්ත වන නිසා. නමුත් අද සමාජ මාධ්‍ය තුලින් ඇත්ත වශයෙන්ම ඒක කරනවද නැහැ. අද බොහෝ මාධ්‍ය ආයතන තුලින් බොහෝ මාධ්‍ය ආයතන වලින් ඒක කරනවද නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම සභාපතිතුමනි, ඔබතුමාට වඩා මම ගොඩක් වැඩිමල්. අපි පොඩි කාලේ අපි පාසල් යනකොට ගුවන්විදුලි යන්ත්‍ර තිබ්බේ, ඒකේ පිරිත් අහනවා. ඊට පස්සේ ජාතික අභිමානයේ ගීත අපි අහලා තමයි පාසලට යන්නේ, ඉතාම නිරවුල් මනසකින්. නමුත් අද පත්‍රවල පත්‍ර කියන සමහර මාධ්‍යවේදීන් ගැන ඇහුවාම ඔවුන්ගේ මූණ දැක්කම අබ ටිකක් දැම්මම පුපුරනවා. ඒ වගේම තමයි උදේට අපි දකිනකොට මේ මූණ. ඒතකොට මේගොල්ලෝ කියන්නේ මෑත වශයෙන්ම අපේ මනස විකුල් කරන, මනස විකෘත කරන, මනස වියවුල් කරන ඒව තමයි අහලා තමයි ජනතාව වැඩට යන්නේ. ඒ වගේම තමයි පුවත්පත් වල තියෙන හොඳ එකක් වුණත්, හොඳ කරුණක් වුණත් ඉතාම අවඥාවෙන් බලලා ඒකට තමන්ට අවශ්‍ය විදිහට තමයි අර්ථකථනය දෙන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් වලින් අපිට කවදාකවත් ජනතාවගේ ජාතික හැඟීම් වර්ධනය කරන්න බෑ. ඒක නිසා ජාතික හැඟීම් වර්ධනය කරන සමාජ ජාලාවල පුද්ගලයන්ටත්, ඒ වගේම මාධ්‍ය ආයතනටත් අපි ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවානේ ඒ යුතුයකමත් තමන් කරන්න කියලා. මොකද අපේ රට ආක්‍රමණ 17කට මුහුණ දුන රටක් ගරු සභාපතිතුමනි, අපේ අවුරුදු 2500 ඉතිහාසය තුළ අපි විශ්වකර්ම වැඩ කළා. මම ඕන තරම් මේ අවස්ථාවේදී අපි කියලා තියෙනවා යෝධයල රුවන්වැලිසෑය, එතකොට මාදුරුවේ ජලාශය, සීගිරිය මෙන්න මේ වගේ තිරියාය තියෙන වටදාගේ මෙන්න මේ වගේ අපි විශ්වකර්ම අවුකන මේ වගේ විශ්වකර්ම වැඩ කරපු රටක් අද අපිට මොනවද වෙලා තියෙන්නේ? ඒ ජාන අපේ ජනතාවගේ ශරීරයේ තියෙනවා. ඒ උද්දීපනය කරන්න පුළුවන් මාධ්‍යට එක මාධ්‍ය වකිමක්. ඒකේ වගේම යම් කාලයක් අපිට මිඩම් කරන්න පුළුවන් නම් රටක් දියුණු කරන්න, එහෙම නැත්නම් ව්‍යවසායකයන් දිරිමත් කරන්න මේ මාධ්‍ය තුලින් අන්න එතකොට අපේ රට ඉතාම ඉක්මනින් පුළුවන් වෙනවා මේ සංවර්ධනය කරා යන. මම දකිනවා සමහර මාධ්‍ය ජාලාවල WhatsApp group වල මෙන්න අපේ රටේ ඉතිහාසය ගැන කියනවා, අපේ රටේ ඉස්සර කරපු වැඩ ගැන කියනවා. එහෙම කියලා ජනතාවගේ සිත් මේ යම් කිසි ජාතික හැඟීමක් වර්ධනය කරන WhatsApp group තියෙන මම ඒ අයට ඇත්ත වශයෙන්ම මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුදකර සිටිනවා. ඒ වගේම තමයි කර සභාපතිතුනි මෙතෙන්දී මට මේ අවස්ථාවේදී කියන්න අවශ්‍යයි, අපි දකිනවා මේ TNA සංවිධානයේ අලුතෙන් වෙච්ච සභාපතිවරයෙක් ශ්‍රීධරන් කියන මන්ත්‍රීතුමා සභාපති වෙලා ඔය ඉස්ලාම යන්නේ කිලිනුච්ච වල මහවිරු සමරන්න. මහවිරු කියලා කියන්නේ LTT එකේ කොටි රස්වාදීන් මියගිය තැන. අන්න එතන සමරන්න තමයි යන්නේ. ඒතකොට කොටි සංවිධානය ඇත්ත වශයෙන්ම සටන් කළේ මේ රට බෙදන්න. ඒතකොට TN එකේ දවුඩ සන්දානේ මන්ත්‍රීවරු එහෙම නැත්නම් ඒ මන්ත්‍රීවරයා ඒ සභාපතිවරයා ගිහිල්ලා එතෙන් මල්කලඹත් තියලා LTT එකෙන් මියගිය රස්වාදීන්ට සමරනවා නම් ඒ කියන්නේ ඔවුත් මේ TN පක්ෂයත් රට බෙදීමට කැමති කියන එක තමයි. නමුත් අපේ ව්‍යවස්ථාව අනුව අපි රට බෙදන්නේ නැහැ කියලා දිරුම් දීලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක කොහොමද මේ TN සංවිධානයේ සභාපතිවරයා අලුතින් පත්වෙච්ච සභාපතිවරයා ශ්‍රීධර මන්ත්‍රීවරයා කොහොමද ගිහිල්ලා ඒ මහවිරු මහවිරු කියන සොහනට මල් මාලා තියලා ඒ සමරන්නේ ඒ ගෞරවය දෙන්නේ? මොකද LTT සංවිධානය කළේ රට බෙදන්න නම් LTT සංවිධානයට තාමත් ඒගොල්ලෝ පක්ෂපාතී නම් ඒ කියන්නේ ඒගොල්ලොත් රට බෙදන්න කැමති කියන ස්වරින්නක අපි දන්නවා ඒක. නමුත් එමනම් නැවතවරක් ඔවුන්ගෙන් ඒ දියුණුව ලබා ගන්න ඕනේ කියලා කියමින් මට මේ වැඩිපුර කාලය ලබා දීමට උත්සුකව ඔබතුමාට මගේ ස්තුතිය පිරිනමමින් මගේ කතාවෙන් සමත් වන ස්තුතියි.
ස්තුති ගරු මන්ත්‍රීතුමනි. ගරු රාධාකෘෂ්ණ මන්ත්‍රීතුමා ඔබතුමාට වැඩි පහක කාලයක් තිබෙනවා.
සමකේ තලමේ තංගන්ර තලවර වර්ගලේ ඉන්ද්‍රය ඉඳ මුඛ්‍යමාන நிகழ் நிலை சட்டத்திற்கு இன்று அரசாங்கம் தனது அதிகாரத்தை பாவித்து அதற்கான வாக்குகளை பெற்றுக்கொண்டு இன்று இந்த நடைமுறையிலே இந்த சட்டத்தை நிறைவேற்றுவதற்கான நடவடிக்கை எடுக்கப்பட்டிருக்கின்றது. ஆனாலும் எங்களுக்குள்ள குறைகளையும் நிறைகளையும் நாங்கள் சொல்ல வேண்டிய கட்டாயம் இருக்கின்றது. அந்த வகையிலே இன்று உலகத்திலே ஃபேஸ்புக், வாட்ஸ்அப், இன்ஸ்டாகிராம், ட்விட்டர் போன்ற பல்வேறு சமூக வலைத்தளங்கள் மூலமாகத்தான் இன்று உலகினுடைய பரிமாற்றங்கள் நடைபெறுகின்றது என்பதை நாங்கள் எல்லோரும் அறிந்த ஒரு விஷயமாக இருக்கின்றது. உலகத்திலே இன்று வர்த்தக வாணிபம் தொழில் பரிமாற்றம் அனைத்துக்கும் இதனை ஒட்டியே நடைபெறுகின்றது என்பது நாங்கள் எல்லோரும் தெரிந்த ஒரு விஷயம். ஆகவே இதிலே சிலது நல்லது நடக்கலாம், சில பிழைகள் நடக்கலாம். ஆனால் அதிகமாக நல்லது நடப்பதை நாங்கள் ஏற்றுக்கொண்டு அந்த நல்லவற்றைகளுக்கு நாங்கள் அனுசரணையாக இருப்பது நல்லதென்று நான் நினைக்கின்றேன். அந்த வகையிலே இன்று ஜனநாயக ரீதியிலே மக்கள் சுதந்திரமாக செயற்படக்கூடிய இந்த ஊடகங்களை முடக்குவதும் ஒழிக்க நினைப்பதும் கட்டுப்படுத்துவதற்கு நினைப்பதும் மனிதாபிமானமற்ற செயலாகும். சில விஷயங்களை இந்த ஊடகங்கள்தான் மக்களுக்கு தெளிவாக தெரிவிக்கின்ற ஒரு ஒரு கருவியாக இருக்கின்றது. ஆகவே இன்றைக்கு அது கூட இல்லாவிட்டால் அதை கட்டுப்படுத்திவிட்டால் மக்களுக்கு தெரிய வேண்டிய உண்மையான விஷயங்கள் தெரியாமல் போய்விடும். இந்த சமூக வலைத்தளங்கள் மூலமாக பிழைகளை சுட்டிக்காட்டினாலும் ஊழல்களை அம்பலப்படுத்துவதற்கும் எடுக்கும் முயற்சிகளை தடுக்க ஒரு சட்டம் மூலங்கள் இங்கு எடுக்கப்படுகின்றன என்ற சந்தேகம் எங்களுக்கு எழுகின்றது. சோசியல் மீடியா இல்லை என்றால் தற்போதைய காலகட்டத்திலே மிக பிரபலம் அடைந்துள்ள டிஜிட்டல் மார்க்கெட்டிங் முற்றாக தடைப்படும். இன்று எல்லா வர்த்தகங்களும் எல்லா நடவடிக்கைகளும் டிஜிட்டல் மார்க்கெட்டிங் மூலமாகத்தான் செய்யப்படுகின்றது. ஆகவே இந்த டிஜிட்டல் மார்க்கெட்டிங் இல்லாமல் போய்விடும். இன்று நீங்கள் கடந்த காலங்களே இந்தியாவிலே எடுத்துக்கொண்டால் ஃபோபஸ் ஊழல் என்று ஒன்று அந்த விமானங்கள் ஊழல் நடைபெற்ற பொழுது அதை சுட்டிக்காட்டியது இந்தியாவினுடைய ஊடகங்கள். ஆகவே இவ்வாறு ஊடகங்களுக்கு அந்த சுதந்திரம் இல்லாவிட்டால் இந்த மாதிரியான பிழைகளை தட்டி கேட்க முடியாது. ஆகவே இதை கட்டுப்படுத்துவதற்கான நடவடிக்கைகளுக்கு நாங்கள் முற்றுமுழுதாக எதிராக இருக்கின்றோம் என்றுதான் சொல்லலாம். டிஜிட்டல் மார்க்கெட்டிங் சார்ந்துள்ள வியாபாரம், கல்வி போன்ற மிக முக்கியமான வர்த்தக நடவடிக்கைகள் முடங்கப்படும். இன்று நாட்டிலே இது அத்தியாவசியம் என்பதே எல்லோருக்கும் ஒரு தெரிந்த விஷயமாக இருக்கின்றது. அதே போல இன்று நாட்டிலே யுக்தியே என்ற பெயரினால் பல கொலைகள் நடப்பதை நாங்கள் அறியக்கூடியதாக இருக்கின்றது. சிவில் உடையில் போலீசார் மக்களை சுட்டுக் கொள்வதும், அதே போல வாகனங்களை தடுத்து அவர்களை அசௌகரியங்கள் உள்ளான நிலைகளை உண்டாக்குவதும், போதைப் பொருள் கடத்தல் என்ற பெயரில் கொலை செய்வதும், பொதுமக்களை சோதனை பெயரில் அடிப்படையில் அசௌகரியங்களை உள்ளாக்குவதும், நேரத்தை வீணடிப்பதும், அடாவடித்தனமாக நடந்து கொள்வதும் இந்த நாட்டிலே இன்று சர்வசாதாரணமாக நடந்துகிட்டது. இதையெல்லாம் நாங்கள் எடுத்து பார்த்தால் இந்த நாட்டிலே ஜனநாயக ரீதியில் சுதந்திரமாக நடமாடுவதற்கு இன்று மக்களுக்கு தடை ஏற்படுகின்றது. ஆகவே இவ்வாறான ஒரு குழப்பத்தை ஏற்படுத்தி எதிர்காலத்திலே இந்த நாட்டிலே குழப்பம் நடைபெறுகின்றது. ஆகவே தேர்தல் நடத்த முடியாது என்ற ஒரு சூழ்நிலையை உருவாக்கி தேர்தலை பின்போடுவதற்கான நடவடிக்கை இந்த நாட்டினுடைய ஜனாதிபதி எடுக்கின்றாரா என்ற சந்தேகம் எங்களுக்கு எழுகின்றது. ஆகவே ஜனநாயக ரீதியிலே ஒரு நாட்டினுடைய தேர்தல் மக்களுடைய அபிலாஷைகளை பூர்த்தி செய்வதற்கு நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதை நான் இந்த நேரத்திலே தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். ஆகவே ஒரு ஒரு நாட்டினுடைய ஜனநாயகத்தை பாதுகாப்பதற்கு இந்த மாதிரியான ஊடகங்களை தடை செய்வது, ஊடகங்களை முடக்குவது, ஊடகங்களுக்கு கட்டுப்பாடு விதிப்பது என்பது ஏற்றுக்கொள்ளப்பட முடியாத ஒரு விஷயமாக இருக்கின்றது. இந்த நிலையிலே நான் புதிதாக டிஎன்ஏ, அதாவது தமிழரசு கட்சியிலே தெரிவு செய்யப்பட்ட கௌரவ சிவஞானம் ஸ்ரீதரன் அவர்களுக்கு என்னுடைய வாழ்த்துக்களை நான் தெரிவித்துக் கொள்கின்றேன். அவர் அதன் மூலமாக எதிர்காலத்திலே இந்த நாட்டிலே, அதாவது பிரிந்திருக்கின்ற டிஎன்ஏ தமிழர் கூட்டணியை ஒன்றிணைத்து தமிழருடைய பிரச்சனையை தீர்ப்பதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதை நாங்கள் எதிர்பார்ப்பாக இருக்கின்றது. ஆகவே எதிர்காலத்திலே இந்த பிரச்சனைகளை தீர்ப்பதற்கு இந்த விஷயங்களை உள்ளடக்கியான ஒரு விஷயத்தையும் சொல்லிவிட்டு, அதாவது இன்று காலையிலே இந்த அரங்கிலே இந்த பாராளுமன்றத்திலே பேசப்பட்ட ஒரு விஷயம்தான், அதாவது அண்மை காலங்களிலே பாதிக்கப்பட்ட விவசாயிகளுக்கு நட்டஈடு வழங்குவதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பது பேசப்பட்டது. ஆகவே நுங்கரேலியாவிலும் அதிகமான விவசாயிகள் இந்த கடந்த கால 3-4 மாதங்களாக பெய்த மழையிலே மிக மோசமான நிலையிலே பாதிக்கப்பட்டிருக்கின்றார்கள். அந்த நஷ்டஈடு கொடுக்கும் பொழுது அவர்களுக்கும் இந்த நஷ்டஈடு போய் சேர வேண்டும், அதற்கான நடவடிக்கையை பாராளுமன்றம் எடுக்க வேண்டும் என்பதையும், கௌரவ கமத்தொழில் அமைச்சரை இது செய்ய வேண்டும் என்பதையும் நான் இந்த நேரத்தில் கேட்டு என்னுடைய பேச்சு நிறைவு செய்கின்றேன். நன்றி.
நன்றி. கரு தேசிரி ஜெயசேகர மந்திரித்துமா ஒத்துமாரி பகா கால
அட மே தவ அப்பே முசாமில் மத்துமா வினாடி பகா தீரதினை கத்து கருகாங்க கரு முலாசன் அவர் மந்திரித்துமணி விசேஷமா அத மே பணத்த கிசிம சாகச்சாவகட பந்தும் கருகான நெத்துவ விசேஷம் அப்படி திபின பிரச்சனைக்கு கதா கரலாம் ஆண்டுடது விபாக்ஷிடது மேராட்டே சியலும் மகாஜனதா வெண்வீங் பார்லிமெண்ட் தூள அப்பிட மே சம்பந்த பிரமாணவத் காலாக் லபா நொதி விசேஷம் ஆண்டுவ மே பார்லிமெண்ட் தான் ஹெட்டோன கூட பரோக்கர் கல்தான் பார்லிமெண்ட் கல்தான் கலிங் தமிழ்நாசில பலன் மே பணத்தினால தமிழ்நாசிலாகி சந்திரிக்கை குதுக்கர்ல மே பணத்தை சம்மதக்கல்ல அவசங்கர் முத ஹேத்து ஆண்டு வியக்தியனோ மே பரோக்கிரி மேம் பஸ்ஸு கல்தமி மேம் பஸ்ஸு தமிழ்நாசிலாட்ட மே ஆண்டு பக்ஷே பலே அம் கிசி விதியகிட்ட விந்தைக்கிய எனிசா தமாய் தமிழ்நாசில மே கிரியாதாமே சித்தக்கரா எனிசா மேக ஹதிசி பணத்தாக்கு திறகே நல்ல அப்ப மேக திகின் திகடம் இல்லு அது உதத் விவாக்ஷனாயகதுமா அதுல அப்ப சீலும மந்திரி வரும் இல்லிம உனே மேக தவடிகா கல்தான் சாகச்சா கரன் அப்படி இடதென்ன முத விசேஷம்மா மேக அப்பே ரட்டே பிரச்சனை பாட்டு பார்த்தேன் விதிர விதிரக் நிமை விசேஷம்மா ஏஐசி ஏசியன் இன்டர்நெட் கோலியேஷன் மே விசேஷமா கூகுள் வாட்ஸ்அப் மேவாகி தீன சீலு தினாகிமா இல்லியும் கடனாவா காண்டுட தீலதி போன அது உதயத் அப்ப மே சம்பந்த கதா கரப்புவாம அமத்துமா கியூவா ஏ சம்பந்த அவசகர சீலும் தேவால் கதா கல தீ நிக்கல ஹபை தவமத் மே ஏசியன் இன்டர்நேஷனல் ඉන්ටර්නෙට් කෝලිෂන් එක තවමත් මේ සම්බන්ධව ඉස්සර ඔවුන්ගේ කැමැත්ත ලබා දීලා නැහැ. ඔවුන් ඔවුන්ගේ විරෝධතාවයේ දිගින් දිගටම ප්‍රකාශ කරලා තියෙනවා. මම කරුණු කීපයක් කියන්නම්. දැන් විශේෂයෙන්ම ඔවුන්ගේ පස්ස ගණනාවක් ඔවුන් දිගින් දිගටම මතු කරා. එකක් තමයි තහනම් ප්‍රකාශ කියන වගන්තිය ඉතාම අපැහැදිලි ගැටලු සහගතයි. තහනම් ප්‍රකාශ කියලා මේ පනත තිබෙන ක්‍රියාවලිය තුළ. ඒ වගේ විශේෂයෙන්ම අපරාධ නීතියේ දැනට තියෙන වරදවල් මෙම් පනත අතුරට ගෙනල්ලා තියෙනවා. ඒතර සමහර ඒවා ඇත්තටම මේ පනතෙන් ආපුවාම කොහොමද මේ ක්‍රියාත්මක කරන්න කියලා ඒකට වැඩපිළිවෙලක් නැති නිසා ආපහු අපරාධ නීතිය වටික මේ පනත අතුරට ගෙනල්ලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ විශාල දඬුවම් සහිතව තමයි ඒක ඇතුළත් කරලා තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම අන්තර්ජාල අතරමැදියන් කියන වචනය ඉතාම පුළුල් විදියට මේකේ ගෙනල්ලා තිබෙනවා. විශාල පිරිසක් මේකට අයිති වෙන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධව ඔවුන්ට ප්‍රශ්න ගන්නාවක් මතුවලා තිබුණා. ඒ වගේම අපරාධ වරදවල් වලට ලබා දීලා තිබෙන දඬුවම් ඉතාම අසාධාරණ ලෙස අවුරුදු 5 ඉඳලා අවුරුදු 20 දක්වා සිරබා බහිරගට දාන්න පුළුවන් විදිහේ අති දැවන්ත දඬුවම් ප්‍රමාණයක් මේකේ ඇතුළත් කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අන්තර්ජාල අතරමැදියන් Google Facebook වැනි අය අපරාධමය වරදවල් පටවලා තියෙනවා එයාට. දැන් කිසියම් කාරණයක් පිළිබඳව මේ පනත ක්‍රියාත්මක වෙන කොමිෂන් සභාවට තිබෙනවා සමහරවිට ගිහිල්ලා Facebook එකෙන් නැත්නම් Google එකෙන් තොරතුරු ඉල්ලන්න. හැබැයි තොරතුරු ඉල්ලනකොට ඒ තොරතුරු අපරාධ වගකීමකට පත් වෙනවා නම් ඒ ආයතන අපරාධ වගකීමකට තමන් යටත් වෙන තොරතුරක් ලබා දෙන සූදානම් වෙයිද? මෙන්න මේ වගේ ප්‍රශ්න ගන්නවක් තිබෙනවා මන්ත්‍රීතුමා. හැබැයි මේවා තවමත් සාකච්ඡා කරලා තියෙනවා මිසක මේවට නිසි විසඳුමක් ලබා දීලා නැහැ. ඉතින් මේක මේ කඩිමුඩිය තමුන්නාසලට හිතන හිතන විදිහට ගෙනල්ලා මේ රටේ මේ Facebook Google වගේ ආයතන ලංකාවේ ලියාපදිංචි ආයතන නෙමෙයි. ඒවා පිටරටවල ලියාපදිංචි ආයතන අපි විශාල සහයක් සහයෝගයක් මේ රටේ මේකෙන් ගන්නවා. බැරලාවත් මේවා නතර කරොත් එහෙමයට මොකද වෙන්නේ? WhatsApp එක තීරණය කරොත් ලංකාවට ඇතුළත් කරන්න ඒකළු සූදානම් නැහැයි කියලා. Google එක තීරණය කරොත් ලංකාවට ඒක ඇතුළත් කරන්න උන් සූදානම් නැහැයි කියලා. ඊළඟට Facebook එක තීරණය කරොත් ඔවුන් ලංකාවත් සමග මේ ගනුදෙනු කරන්නේ නැහැයි කියලා. එදිරින් පස්සේ මොකද වෙන්නේ? ලංකාව නිකම්ම නිකම් දූපත් රාජ්‍යයක් බවට පත් වෙනවා. තමුන්නාන්සේලාට මේ රටේ මේ මාධ්‍ය වලින් නැත්තම් Facebook කරා කරන වැරදි වැඩ නවත්තන්න ඕනේ කියන එක අපි සියලු දෙනාම පිළිගන්න කාරණා. අපි කියන්නේ මේක වැරදි කියලා. හැබැයි මේක තුල ඇති වෙන්න තියෙන ඉතාම භයානක ප්‍රතිඵල ගැන කිසිදු තමුන්නාන්සේලාට වගකීමක් නැහැ. ඒකයි අපි මේ කියන්නේ. ඒ නිසා මම කියන්න කැමතියි විශේෂයෙන්ම අනිත් එක තමයි සේවා සපයන්නන්ට ප්‍රතිචාර දක්වන්න තිබෙන කාල සීමාව. ඉතාම කුඩා කාල සීමාවක් මේක දාලා තියෙන්නේ. ඒ නිසා මේ කාල සීමාව යම් කිසි විදිහකට සාකච්ඡා කරලා විසඳන්න කියන එක විශේෂයෙන්ම මේ ඒෂියන් ඉන්ටර්නෙට් කෝලිෂන් එක නැත්නම් AIC එක දිගින් දිගටම ආණ්ඩුවේ අමාත්‍යවරයාගෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. නමුත් ඒවට තවමත් නිසි පිළිතුරක් ලබා දීමේ කටයුතු ඉස්ස කරලා නැහැ. ඒ වගේම විශේෂයෙන්ම කොමිසමේ කටයුතු සිදුවන කාලේ අධිකරණයක් ඉදිරියට යන්නේ පාර්ශ්වයන්ට කිසිදු අයිතිවාසිකමක් මේ පනත ඇතුලේ දීලා නැහැ. ඒක පැහැදිලිව අසාධාරණයක් කියලා අපි දකිනවා. අපි කියන්නේ ඒක ලබලා දෙන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. මේවා ගැන තමයි අපි සාකච්ඡා කරන්න දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලුවේ. නමුත් ඒක ලබලා දෙන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම පොලිසියට අන්තර්ජාල සේවා සපයන්නන්ගේ තොරතුරු ඉල්ලන්න පොලිසියට පවා ඉල්ලීමක් කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් වෙනදා උසාවියේ මගින් නැත්තම් වෙනත් විදිහකට තමයි අපි මේක ඉල්ලන්න අවශ්‍ය කරන කටයුතු ටික කරේ. හැබැයි දැන් මේ Google එකෙන් Facebook එකෙන් අවශ්‍ය කරන තොරතුරු ඉල්ලන්න පොලිසියට බලය දීලා තියෙනවා. එතකොට මොකක්ද ඊළඟට වෙන්නේ? ඒවත් ඉතාම සංවේදී තොරතුරු. ඒ සංවේදී තොරතුරු අනිවාර්යෙන් පොලිසියෙන් තමුන්නාසලා අපි දන්නවා එළියට යන්න පුළුවන්. එතකොට මේ සංවේදී තොරතුරු ලබා දෙන්න පුළුවන් පොලිසිය ඉල්ලන වෙලාවට නම් Google එකට Facebook එකට WhatsApp එකට නැත්තම් මේ වගේ ආයතන වලට ඊළඟට මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ තොරතුරු එළියට ගිය ගමන් ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එතකොට ඒ එම සමාගම් වල ඒ පිටලා තියෙන රටවල් වල ඔවුන් ලියාපදිලා තියෙන ඒ රටවල් ලංකාව ඔවුන් ලියාපදිලා නැහැ. ඉතින් ඔවුන්ට පුළුවන් ඒක නොදී ඉන්න ඕන. එතකොට මොකද වෙන්නේ? කවුද ඒකට වක් කියන්නේ? ඒ නිසා මේක ගැන ඉතාම සූක්ෂම ලෙස නැත්නම් ඉතාම වැදගත් විදිහට කල්පනා කරන්න කියන කාරණේ තමයි අපිට මෙතනදී ඉල්ලන්න වෙන්නේ. ඒ වගේම එම පනත දැන් මෙරටේ අධිකරණ බලයට යටත් නොවන තනත්තන්ට පවර ලබා දීලා තිබෙන තත්ත්වයක් තිබෙනවා. විශේෂයෙන්ම මේ පනත යටතේ. ඒ වගේම අපිට කියන්න සිද්ධ වෙනවා මේ කොමිසමේ බලතල සහ පිළිබඳව සාකච්ඡා කරනකොට එයා සුවාධීන බලතල විදියට පත් වෙන්නේ නැහැ. ජනාධිපතිවරයාට පත් කිරීම කරන්න පුළුවන්. ඒ නිසා මේ පත් කිරීම එක්ක ඔවුන්ගේ ස්වාධීනත්වයේ පිළිබඳව අපිට විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේම කොමිසමේ ලියාපදිංචි කරන්න. දැන් ඒ Google එක ලංකාවේ ලියාපදිංචි කරන්න ඕන. ඊළඟට Facebook එක ලංකාවේ ලියාපදිංචි කරන්න ඕන. ඊළඟට මේ වගේ ගත්තම ඒ අය සූදානම් නැහැ ලංකාව ඇතුලේ මෙහෙම ලියාපදිංචියක් කරන්න. මොකද ඒගොල්ලෝ ඒර දැන් ඒක ඔයක රටවල් කොච්චරද ඒගොල්ලෝ ලියාපදිංචි කරන්න. මේ වගේ නීතියක් අනික රටවල් පටන් ගත්තොත් ඒ හැම රටම ඒ අය ලියාපදිංචි වෙන්න ඕන. නෑ මේවා අන්තර්ජාතික ආයතන අපිට පහසුකම් සපයන්නේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කර. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ගැන සම්පූර්ණයෙන් නැවත අවධානය යොමු කරන්න කියන කාරණේ තමයි අපි කියන්නේ. ඒ වගේම විශේෂයෙන්ම පනතෙන් බලතල දීලා තිනවා අතරමැදියන්ට බලපාන රෙගුලාසි සකස් කිරීමේ බලය කොමිසම් සභාවට දීලා තියෙනවා. මේක සම්පූර්ණ වැරදි. එතකොට ඒ ක්‍රියාදාමය ආපු ගමන් ඔවුන් කල්පනා කරනවා ඔවුන්ව පාලනය කරන්න මේ රට ඇතුලේ කොමිසමක් ඉඳගෙන නීති ක්‍රියාත්මක කරන වැඩ පිළිලා ඒගොල්ලන්ගේ අතර ගන්න. එතකොට අර තමුන්නාන්සේල කිව්වා වගේ අර ඉස්සර කතාවක් තිබුණේ සමහර විතන් ඉන්නේ ලංකාව තියෙන්නේ ලෝකේ තියෙන්නේ ලංකාව ඇතුලේ කියලා. එහෙමනේ අපි කතා කරේ ඉස්සර. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් එහෙම කල්පනා කරලා බලත් හදපුවාම සිද්ධ වෙන ක්‍රියාමාර්ගය තමයි මේකේ තියෙන්නේ.
ගරු මන්ත්‍රී. ඒ වගේම ගරු මන්ත්‍රීතුමා විනාඩි 2යි ඔබතුමා.
රයිට්. ඒ වගේම ඒ විනාඩි අර විනාඩි 10ම තියෙනවා.
10ම දීලා තව විනාඩි 2යි.
රයිට්. ඒ වගේම දැන් මේ රජය සහ ඒ සමාගම් අතර සාකච්ඡාවක් යන අතරමැද මේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඒ සාකච්ඡාව අවසන් නැහැ. මේ ICT එක තාම මේගොල්ලෝ දිගටම කියන්නේ තාම මේගොල්ලෝ සම්පූර්ණයෙන් මේකට සහයෝගයක් දෙන්න තීරණයක් කරලා නැහැයි කියලා. එතකොට තමුන්නාසල හෙට උදේ ගෙනල්ලා මේ බණ්ඩත සම්මත කරන්න හදනවා. එතකොට මේක සම්පූර්ණයෙන් අර සමාගම් එක අපි විශාල ගැටීමකට යන තැනකට මේක තල්ලුලා තිබෙන්නේ. ඒ වගේම ඒවා විසඳගත්තේ නැති පනතකට සහයෝගය දෙන්න ඔවුන් සූදානම් නැහැ. ඒ නිසා අපි කියන්නේ කරුණා කරලා මේ සමාගම් එක මේ සම්බන්ධ සාකච්ඡා කරන්න. මොකද රටට එන්න තියෙන ආදායම් මාර්ග සියල්ලම කඩාගෙන වැටෙන තැනකට නැත්තම් රට දූපත් මානසිකත්වයේ අන්තයට ගිලින තැනකට මේක තල්ලු වෙනවා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන් ආණ්ඩුවට අවශ්‍ය කරලා තිබෙනවා මේ වෙලාවේ Facebook එකෙන් නැත්තම් අන්තර්ජාලයෙන් මේ රටේ විපක්ෂය ක්‍රියාත්මක කරගෙන යන ක්‍රියාදාමය නතර කිරීම සඳහා තමුන්නාන්සේලාට හදිසිය පනතක් ගෙනලා මේවා සියල්ලම නවත්තන්න අවශ්‍ය කරන වාතාවරණය තමුන්නාන්සේට උමනා කරලා දෙනවා ක්‍රියාත්මක කරන්න. මම පිළිගන්නවා වැරදි තොරතුරු මත මේ රටේ මිනිසුන්ගේ එවැගේ මේ රටේ මන්ත්‍රීවරුන්ගේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට සිද්ධ වෙන හානිය මේ Facebook වලින් අපි පිළිගන්නවා. ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඒක පාලනය කරන්න අවශ්‍ය කරන කටයුතු ටික ක්‍රියාත්මක කරන්න පැහැදිලිව දන්නේ සංග්‍රහයේ නැත්නම් අපේ තිබෙන අනපනත්වල මේවා තිබෙනවා. මේ පනත ක්‍රියාත්මක කරන්න කියන එක අපි ඉල්ලුවේ පැහැදිලිව මේ වගේ තියෙන ප්‍රශ්න ටික ඉවර කරගෙන මේ ක්‍රියාත්මක කරන්න කියන එක අපි ඉල්ලුවේ. දැන් උදාහරණයක් ගත්තොත් අමරදේවයන්ගේ නම ඇල්බර්ට් පෙරේරා කියලා තියෙන්නේ. හැබැයි බැලලා කවුරු හරි කියලා එකක් දැම්මොත් එම ඇල්බර්ට් පෙරේරා කියලා පාවිච්චි කරන්න නැතුව අමරදේව කියන නම දාලා තියෙනවා කියලා මොකද සිද්ධ වෙන්නේ? මෙන්න මේ වගේ තත්ත්වයන් තියෙන්නේ. ඒ නිසා බොහොම පැහැදිලිව මේ සම්බන්ධව අපි අනිවාර්යෙන් කටයුතු කරන්න ඕනේ කියන එක මම ඔබතුමාගෙන් ඉල්ලනවා. ඒ විතරක් නෙමෙයි මේකේ කලින් පණත ඔබතුමාට මම කියන්න අපේ නීතිඥ මහත්තයෙක් ඉඳලා 12 තමැතුමා ඉන්න නිසා මේ පණත පළවෙනියෙන් ඉදිරිපත් කරනකොට ජජස් ලගේ මේ නඩු තීන්දුව දුන්න විනිශ්චයකාරවරුන්ගේ දැන් ඔවුන්ටත් ඒක තේරුන්නේ නැද්ද මම දන්නේ නැහැ. ඔවුන්ගේ ෆෝන් ස්ටොප් කරන්න පුළුවන් කියන එකත් මේක ඇතුලේ තිබුණා. හැබැයි ඒකටවත් සේසා අධිකරණයෙන් ඒවා ටිකවත් අයින් කරලා තිබුණේ නැහැ. දැන් හැබැයි ඒක අයින් කරලා තියෙනවා. හරි. නමුත් පළවෙනි සේසා අධිකරණය දුන්නනේ තීන්දුව ගන්නවක් මේකෙන් මෙන්න මේ අයින් කරන්න කියලා. හැබැයි ඒකේ එතුමන්ලට බැරි වෙලා තිබුණා. තමන්ගේ කියන්නේ මේ රටේ සේසා අධිකරණය විනිශ්චයකාරවරුන්න ටැප් කරලා ඔවුන්ගේ සියලු දේවල් හොයාගන්න පුළුවන් තරකටත් මේක මේ පණතෙන් අවසර දීලා තිබුණා. හැබැයි ශේෂාධිකරණය කරත් ගැව්වේ නැහැ. එතකොට ඒකෙන් මොකද සිද්ධ වෙන්නේ? මේ රටේ ශේෂාධිකරණයට ඇතුළු අපේ රටේ ඉන්න සියලුම විනිශ්චයකාරවරුන්ව පැහැදිලිව ඔවුන්ව යටත් කරන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් මේ පණත් කෙළුම්පත ඇතුලේ ගේන වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා. ඒ නිසා මම හිතන්නේ අද අපිට මේ රටේ අධිකරණය පිළිබඳව තියෙන ස්වාධීනත්වය තවදුරටත් ඉදිරි වෙයි කියලා අපිට හිතන්න බෑ. දවස ගානේ සිද්ධ වෙන ක්‍රියාදාමයන් එක්ක. ඒ නිසා මම කියන්න කැමති මේ රටේ මේ ක්‍රියාදාමයේ නිවැරදිව ක්‍රියාත්මක කරනවා නම් අපි මේකට සහයෝගය දෙන්නේ මේ ICT එක ඇතුළු මේ ආයතන විශේෂයෙන්ම ජාත්‍යන්තර ආයතන මේ සම්බන්ධව සාකච්ඡා කරලා ඔවුන්ගේ තීන්දු අරගෙන නිවැරදිව ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න හදිසියේ ගෙනල්ලා දවසින් දෙකෙන් මේ අනපරත් සම්මත කිරීම තුළ
සිද්ධ වෙන අවාසිය වාසියට වඩා වැඩි කියන එක මගේ අදහස වෙන නිසා මම හිතන්නේ ඒ ක්‍රියාදාම ඉදිරියට ගෙනියන්න කියන ඉල්ලීමත් කරමින් එහෙම නොවනවා නම් අපි මේකට විරුද්ධව ඡන්ද පාවිච්චි කරනවා කියන එක තමුන්නාන්සේට මතක් කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරන බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු නලින් බණ්ඩාර ජයමහා මන්ත්‍රීතුමා ඔබතුමා විනාඩි 12ක් කාලයක්
ස්තුතියි. මම හිතන්නේ බොහොම ප්‍රසිද්ධ කියමනක් තියෙනවා නිවැරදි තොරතුරු නොලබන ජාතියක් ඉක්මනින් හෝ පමාවි හෝ කවදා හෝ කාගේ හෝ වහලුන් බවට පත්වනු ඇති බවට මේ ප්‍රකට කියනලා තියෙන්නේ ජනසන්නිවේදන විශේෂඥ කරන හැරල් ලැස්කි මහත්මයා. මම හිතන්නේ අපේ රටත් මේ අපිට තියෙන නිදහස මාධ්‍ය නිදහස තොරතුරු දැනගැනීමේ නිදහස ඒ වගේම අන්තර්ජාල භාවිතා කිරීමේ නිදහස නැති කර ගැනීමට අවශ්‍ය අනපනතක් සම්මත කරගන්න මේ පාර්ලිමේන්තුව කටයුතු කරන අවස්ථාවක්. විශේෂයෙන්ම ලෝකයේ අන්තර්ජාල වාරණ අතින් නරකම රටවල් තමා ගාව මුලස්සනේ මන්තුමනි චීනය, උතුරු කොරියාව, සිරියාව, ඉරානය, බෙලරුස්, රුසියාව, මියන්මාර්, කියුබාව, වියට්නාමය වගේ රටවල්. ඉතින් අපිත් මේ ගමන් කරමින් ඉන්නේ මේ අන්තර්ජාල වාරණ සහිත රටවල් ගොන්නට අපේ නිදහස අහිමි කර ගනිමින් ගමන් කරන්නද කියන ප්‍රශ්නය තියෙනවා. මොකද අපිට මේ තොරතුරු දැන ගැනීම කියන කාරණේ අංශ ගණනාවකින් වැදගත් වෙනවා. දැන් අපි දැක්කා මේ උදේ කතා කරමු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා මේ ළමා අපචාර, කාන්තා හිංසන, කාන්තා අපචාර මෙන්න මේ වගේ දේවල් හරියට මේ අන්තර්ජාලයෙන් සිදුවෙනවා. ඒක බේරගන්න තමයි මේක ගේන්නේ වගේ බොහොම හොඳ බෝඩ් එකක් ඉස්සරහට දාගෙන තියෙනවා. ඉතින් මේ අපචාර සහ ළමා අපචාර එහෙම නැත්නම් කාන්තා හිංසනේ වළක්වන්න මේ ඔන්ලයින් සේෆ්ටි බිල් ගේන්න ඕනේ නැහැ. ඒකට රටේ නීතිය තියෙනවා. මේ තියෙන නීතිය ක්‍රියාත්මක කරොත් අපිට ඔන්ලයින් සේෆ්ටි බිල් ඕනේ නැහැ. මේ කාන්තා අපචාර ළමා අපචාර නවත්තන්න ඒක අපේ තියෙන රටේ තියෙන නීතිය හරහා බොහොම හොඳින් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන එක බොහොම ඉතාම පැහැදිලි. විශේෂයෙන්ම සමාජ අසාධාරණ වලට එරෙහිව ජනතා අදහස් පෙළ ගැස්වීමින් තියෙන ප්‍රවණතාවයක් තියෙන කාලයක් මේක. ඒ ප්‍රවණතාවයන් යටපත් කිරීමේ අරමුණින් මේක ගේනවා කියන එක තමයි අපේ ස්ථාවරයේ අපේ මතය. අපිට මතකයි ගෝටා ගෝ හෝම් සටන් පාටේ. ඇත්තටම මේ ගෝටා ගෝ හෝම් සටන් පාටේ වෙන කවුරුත් නෙමෙයි සමග ජන බලවේගය අපි තමයි නිර්මාණය කරේ. මුලින්ම ජනාධිපති ලේකම් කාර්යාල ළඟට ගිහිල්ලා අපි ගෝටා ගෝ හෝම් ගෝ හෝම් ගෝටා ඔක දෙපැත්තම ගහගෙන ගියා අපි. අන්තිමට මේක සටන් පාඨයක් බවට ටැග් ලයින් එකක් බවට පත් වෙලා මේ සමාජ ක්‍රියාකාරීන් සමාජ මාධ්‍ය තුලින් මේක බොහොම ඉස්සරහට ගියා. ගිහිල්ලා අන්තිමට ගෝටා ගෝ හෝම්ම වුණා. ඒක රටේ අවස්ථාවයක් උගේ අවස්ථාවයක්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව ගෙදර යැවීම ජනාධිපතිවරයා ගෙදර යැවීම විතරක් නෙමේ සටනේ අරමුණු වුණේ. මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මේ ගෝඨාභය රාජපක්ෂ පාලනයට දායක වුණු සියලු දෙනාම මේ ඒ හරහා ගෙදර යැවීම තමයි මේ රටේ ජනතාවගේ අදහස අරමුණ අභිප්‍රාය බවට පත් වුණේ මූලාසනයේ මන්ත්‍රීතුමනි. හැබැයි ඒකෙන් කොටසක් තමයි ක්‍රියාත්මක වුණේ. පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇවිල්ලා ගරු මූලාසනේ මන්ත්‍රවනේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රවරු එක්කෙනෙක්වත් ඉන්නවද අත උස්සන්න? ගරු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රවරු කවුරුර එක්කෙනෙක් ඉන්නවද අත උස්සන්න? එක්කෙනෙක්වත් පේන්නේ නැහැ. ඕක තමයි ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි හේතුව මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගෙනලා තියෙන්නේ මේ අපේ රටේ ජනතාවගේ සේෆ්ටි එකට නෙමෙයි. මේ ඉස්සරහා ඉන්න රාජපක්ෂ පාලනේ එහෙම නැත්නම් මේ රට බංකොලොත් කරපු පාලනය අයගේ සේෆ්ටිය වෙනුවෙන් තමයි මේක ගෙනල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් රාජපක්ෂ වරුන්ගේ සේෆ්ටිය වෙනුවෙන් තමයි මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා අපි දන්නවා දැන් මේ ආණ්ඩුව කලාමැදිරි එළියටත් බයයි. මොකද බැට කාලාන ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ ගෙදර යාම හරහා. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ බැට කෑවා. මේගොල්ලෝ බය වුණා, හැංගුණා. දැන් මේගොල්ලෝ එළියට අවිල්ලා ඉන්නවා. නැවත ඒ ක්‍රියාදාමය ක්‍රියාත්මක වීම වළක්වා ගැනීම අරමුණ කරගෙන තමයි මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එකක් අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි දන්නවා
සමාජ මාධ්‍ය වලින් යම් යම් අසාධාරණකම් සිද්ධ වෙනවා. යම් යම් ෆේක් නිවුස් තරහා මිනිස්සුන්ට මඩ ගහන දේවල් සිද්ධ වෙනවා. හැබැයි මේ පනත මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගෙනල්ලා තියෙන්නේ ඒ වගේ මේ කුඩා කුඩා සිල්ලර කේස් බේර ගන්න නෙමෙයි. මේ ආණ්ඩුවට විරුද්ධව පෙළ ගැස්වෙන ජනතා විරෝධතාවයන්, ජනතා මතයන් මර්ධනය කිරීම සඳහා විශේෂයෙන්ම සමාජ ක්‍රියාකාරීන් සෝෂල් මීඩියාවල බොහොම ක්‍රියාකාරීව කටයුතු කරන තරුණ මත දරණ අය වළක්වා ගැනීමේ අරමුණෙන් තමයි මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක මේ ආණ්ඩුව අද අරගෙන ඉන්නේ. ඒක බොහොම පැහැදිලි. ඒ නිසා අපි සමග ජන බලවේගයේ විදියට අපේ සජිත් ප්‍රේමදාස මහතුමා බොහොම පැහැදිලිව මෙතුමාගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරා. අපි මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එකට විරුද්ධයි. හරි. අපේ රටේ යම් යම් දේවල් සම්බන්ධව නීති රීති ගේන්න ඕන නම් ඒවා වෙන සාකච්ඡා කරලා
ඕඩර් ප්ලීස්.
අපිට ඒ සඳහා ඕනතරම් ඉඩකඩ අවස්ථාව තියෙනවා.
කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීතුමිය මුලාසනට එනු ඇත.
ඉතින් ඒ නිසා මං හිතන්නේ අර මං ඉස්සල්ලා කිව්වා වගේම මේ ලෝකේ අන්තර්ජාලය බොහොම තදින් වාරණය කරපු රටවල් ගොන්න අතරට චීනය, උතුරු කොරියාව, සෞදි අරාබිය, ඉරානය, අෆ්ගනිස්තානය, සිරියාව, ඒ වගේම මියන්මාරය, කියුබාව දැන් බලනකොට මේවා ගොඩක් මේ සමාජවාදී කරපින්නාගෙන යන රටවල් මං ඒකත් මේ සුජිත් සංජය මන්ත්‍රීතුමා මේ පොඩ්ඩක් බැලුවා. මේ දැන් අදත් සමහරු අපේ රටෙත් මේ සමාජවාදී කරපින්නාගෙන යන කට්ටියක් චූන් කරගෙන යනවනේ. ඉතින් ඒ අයටත් පොඩ්ඩක් කල්පනා කරන්න තිබුණ කල්පනා කරොත් හොඳයි. මේ වගේ අනපනත් මේ මර්ධනකාරී අනපනත් ගේන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් නෙමෙයි. එක්කෝ අන්ත දක්ෂිණාංශික ඒකාධිපතිවරුන් පාලනය කරන රටවල්, එමු නැත්නම් වාමාංශික රටවල්. මෙන්න මේ අන්ත දක්ෂිණාංශික සහ වාමාංශික රටවල් තමයි ලෝකේ මේ විදියට මේ දේශ සීමා මායිම් දාගෙන දූපත් මානසිකත්වයක් ඇතුව කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා මම හිතනවා රාජපක්ෂවරුන් සහ ආණ්ඩුවේ සේෆ්ටි එකට ගේන මේ බිල් එක පරාජය කළ යුතු පනතක් විදියට තමයි අපි දකින්නේ. මේක අනීතිකව ගෙනෙන්නේ. මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අධිකරණයෙන් ලැබුණු ඒ සංශෝධන ඕවර්සයිට් කමිටියකට ඇවිල්ලා එතනින් අනුමත වෙලා නැහැ. අද බොහොම ලහිලහියේ කඩමුඩියේ මේක ගේන්න යන්නේ මේ ආණ්ඩුව මේ අර කිඹුලෙත් කොරහෙත් කිඹුල්ලු දකිනවා. ඒ නිසා ආණ්ඩුව ඉන්නේ විශාල භීතිකාවකින්, බියකින්. ඔවුන් දන්නවා කොයි වෙලේ හෝ නැවත සමාජ නැගිටීමක්, සමාජ විරෝධතාවයක් මේ රජයට විරුද්ධව නැගී සිටිනවා කියලා. මොකද මේ දැන් වැට් එක ගහලා 10%ක් ගහලා මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ. දවස ගානේ මිනි මරණෝ අපි දකිනවා. දවස ගානේ මංකොල්ල කෑම අපි දකිනවා. දවස ගානේ මාළ කඩා ගැනීම දකිනවා. දවස ගානේ මිනිස්සුන්ට ජීවත් වීම පිළිබඳව තියෙන ප්‍රශ්නත් එක්ක ඇති වුණු සමාජ සහ පවුල් ප්‍රශ්න එක්ක ජීවත් වෙන පිරිසක්. ඒ නිසා අපි පැහැදිලිවම දකිනවා ඒ තුලින් නැවත අරගලයක් ආණ්ඩු විරෝධතාවයක් ඉස්මතු වීම වළක්වා ගැනීමේ අරමුණින් තමයි මේ නීති රීති ගේන්නේ. හැබැයි මේ මොන නීති රීති ගෙනාවත් තව මාස 7-8කින් ජනාධිපති වර්ණයක් මේ රටේ තියන්න ඕන. මේ පනත් වලින් මාස 7-8ක් බේරිලා ඉන්න පුළුවන් වෙයි. හැබැයි මාස 7-8කින් පස්සේ ජනාධිපති වර්ණය තිබ්බට පස්සේ මේ අයට මේ සේෆ්ටි බිල් වලින් බේරිලා ඉන්න බෑ. මොකද ජනතාව බලන් ඉන්නවා තමන්ගේ කතිරෙන් මෙයාට පිළිතුරු දෙන්න බලන් ඉන්නවා. මෙයාට පිළිතුරු දෙන්න බලන් ඉන්නවා. ඒ පිළිතුර ලැබෙන දාට මේ ගට්ටියට මේ සේෆ්ටි බිල් වලින් සේෆ් වෙලා ඉන්න බෑ. ඒගොල්ලන්ට යන්න තැන් හොයාගන්න වෙනවා. ඇඩ්‍රස් නැති වෙනවා. ඒ නිසා පැහැදිලිවම මේ සේෆ් හවුස් එකක් හොයාගන්න කියන උපදෙස මම ඒගොල්ලන්ට දෙනවා. ඒ නිසා අපි සමග ජන බලවේගයේ විදියට පැහැදිලිව මේ පනතට විරුද්ධයි. ඒ වගේම මේ 2024 බිහිවෙන සමග ජන බලවේග ආණ්ඩුවක් තුළින් මේ අනීතික පනත් සංශෝධනය කරලා රටට සුවදායක ජනතාවට හිතවාදී මාධ්‍ය නිදහස රකින ඒ වගේම මාධ්‍ය නිදහස විඳින්න පුළුවන් ජනතාවකට ලබා දෙන ඒ සහන ලබා දෙනවා කියන එක මතක් කරනවා. ඒ වගේම ගරු මූලාසනයේ මන්ත්‍රීතුමියනි, අපි දන්නවා විශේෂයෙන්ම මේ ටිකේ මේ අපි දිගින් දිගටම කතා කරපු කාරණයක් තමයි මේ අපේ රටේ නිෂ්පාදනය කරපු එන්නතක් නිසා අද අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල කඩාවැටීමක් තියෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය කපිල වික්‍රමසිංහ මහත්මයා මම බොහොම හොඳින් දන්න හොඳ වෛද්‍යවරයෙක්, වෛද්‍ය සැපේ මාංශයේ අධ්‍යක්ෂකවරයා. ඔහු මේ මෑතක
මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
විනාඩි කීයද?
දෙකයි.
මේ මෑතක තමයි ඔහු මේ තනතුරට පත් වුණේ. මේ සම්බන්ධව ප්‍රසම්පාදන කටයුතු සිදුවේදී එතුමා විදේශ පුහුණුවක හිටියේ. ඒ විදේශ පුහුණුවක හිටපු මෑතක වෛද්‍ය සැපේ මාංශයට පත් වුණු කපිල වික්‍රමසිංහ මහත්මයාත් අද අත්අඩංගුවට අරන් ඉන්නවා. මොකද ඔහු ඇත්තටම මේ සිද්ධියට සම්බන්ධ නැහැ. මොකද ඔහු වෛද්‍ය බෙදා සැපේ බෙදා හැරීම කටයුතු තමයි ඔහුට තියෙන ප්‍රසම්පාදනයේ ඔහුට අදාළ නැහැ. ඉතින් අපි බොහොම ගෞරවයෙන් කියනවා මේකේ තෝරු මෝරුන් දැනුවම් දෙන්න ඕන. අපේ රටේ මිනිස්සුන්ගේ නිදහස් සෞඛ්‍යටත් විශාල තර්ජනයක් කරපු ජීවිත මරණ ගණනාවකට වකියුතු මේ එන්නත ලබා දීමට කටයුතු කරු ඇමතිවරයා ඉදන් ප්‍රධාන තෝරු මෝරුන් දැනුවම් දෙන්නර. හැබැයි මේ කිසිසේත්ම සම්බන්ධතාවයක් නැති වෛද්‍ය කපිල වික්‍රමසිංහ මහත්මයා මේ මේ මේකට අදාළ නැති පුද්ගලයෙක් ඇරස් කරලා තිනවා අත්අඩංගුවට දිනවා. ඒ සම්බන්ධව අවධානය යොමු කරනවා. මම මිටර දීර්ඝව කතා කරන්නේ නැහැ. මුතු මිට අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා.